හොඳයි. එතකොට අද අපි එකතු වෙන්නේ නිසරණවන්නේ සෙනසුරාද පවත්වන ධර්ම සාකච්ඡාවත් එක්ක. අපි මේ සාකච්ඡාවේදී සම්ප්‍රදායක වශයෙන් කරන්නේ මුලින්ම යෝගාශ්‍රමීය දිනචරියාවේ හෝ යෝගාශ්‍රමීය කතිකාවතේ කොටසක් ඉදිරිපත් කරගන්නවා. ඒක මතක් කරගන්නවා. ඊළඟට අපි සූත්‍ර දේශනාවක් මුල් කරගෙන අපේ සාකච්ඡාව පවත්වනවා. එතකොට සාකච්ඡාවේදී තමන්ගේ භවනාවට අදාළ ගැටලු හෝ විනය සම්බන්ධ ගැටලු හෝ ධර්මයට අදාළ ගැටලු ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඉතින් අපි දැනට මෙතන ගිය පාර යෝගාශ්‍රමීය කතිකාවතේ කොටසක් තමයි මතක් කරගත්තේ. ඉතින් ඉතිරි කොටස එහෙමනම් ඉදිරිපත් කරලා අද සාකච්ඡාව පටන් ගන්න කියලා මම ධම්මසුබද සානාතර ආරාධනා කරනවා.
අවසරයි සාංශ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත දෙවනි කොටස. සිතේ පරිවර්තනයේ ඉතා සැහැල්ලු හේයින් ගිහි නොගිහි හැම දෙනෙකු හාම ගේහසිත ප්‍රේමයෙන් නුසුදුසු යාළුකම් සාදා නොගත යුතුය. විෂභාගයන් හාද සභාග වූද බාලතරුණයන් හාද රහස්සි නොබිනිය යුතුය. න වට්ටති හසන්තේන ගන්තුන් චේව නිසීදිතුන් වත්තෝස්මින් හසනීයස්මින් මිහිත මත්තන්තු වට්ටති යූ හේයින් ආරාමේහිද ගමෙහිද සුදුසු කරුණකෝ හොත් මද සිනාවක් මුත් මහත් කොට හඬනගා සිනාව නොකළ යුතුය. සල්ලේඛං අච්ඡන්තේන අපමත්තේන භික්ඛුණ කප්පීේපින කාතබ්බා ආමිසත්ථාය ලෝලතා යුහෙයින් කැපදේහිද ලොල් නොවිය යුතුය. දාග බෝමලු අමදමින්ද ගඳදුම් මල්පහන් නෑදෑ පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතුය. ගමෙහි මිනිසුන් සමග ප්‍රත්‍යසම්බන්ධ අඩුපාඩුකම් කීම් ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුය. වැඩිමහල් සඟුන් හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුය. දරුවන් නැගාලා ආදර නොදක්විය යුතුය. අන්‍යයන්ට බාධා ඇතිවනසේ නොහැදෑරිය යුතුය. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදිය නොකරනු. වැඩිමහල්ලා නොවිචාරා නොකළ යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතුය. ඇතුළත හටගන්නා අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදිය යුතුය. පිටත ඇතිවන අධිකරණද ඇතුළත කලහාදිය පහළවනසේ වැඩ නොකළ යුතුය. කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතුය. ධර්මයේ පිළිබඳ වූද ශාස්ත්‍රයේ පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතිව තමන් ඊට සම්බන්ධ නොවිය යුතුය. තීරණයට නොබැසිය හෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතුය. සෝභන්තේ වං න රාජානෝ මුත්තාමණි විභූසිතා යතා සෝභන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනු හේයින් සීලාභරණේමමුත් නානා ප්‍රකාර අංග භූෂණ පරිෂ්කාර භූෂණාදිය නොකළ යුතුය. අත්ත කිලමථානු යෝගයට අයත් වන කෂ්ඨවෘත දුෂ්කරාසනාදිය වර්ජනය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති. ගිලන්කම් ආදී සුදුසු කරුණක් නැතිව දිනචරියාව කිසිරෙසකින් කඩ නොකළ යුතුයි. බැහැර ගමන් නැවැත්විය යුතු. පැහැර හැරිය නොහැකි කරුණක් පැමිණ කල්හි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතු. සිතේ පහළ වැටීම ආධ්‍යාත්ම ගුණසන්තානයේ වැටීමටද හේතුවන හෙයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතුය. තමා වඩන කර්මස්ථාන හා රකිණා ධූතාංගාදී ආචාර උපාධ්‍යාදීන්ටමුත් සෙස්සන්ට නොදෙනෙනසේ කළ යුතුය. න භික්ඛවේ කේනචි පරියායේන ජාතරූප රජතන් සාදී තබ්බං වදාළ බැවින් රන් රිදී මිල මුදල් පිළිගැනීම, මුදල් සම්මාදම් කිරීම, සිවුරු පිරිකර පොත්පත් ආදිය මුදලට දීම, අර මුදල් පිහිටුවීම, මුදල් ඇනවුම් පිළිගැනීම, බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීම ආදී කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුය. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මෙහි ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමෙක් ගියේ වී නම් නැවත භාර නොගත යුතුය. යෝගාශ්‍රමීය කාරක සභාවේ අනුමතේ ඇතිවම අභිනව සෙනසුම් ඉදිකිරීම හෝ භාර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතුමතේ ඉදිකරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකරගත යුතුය. විහාරාධිපති තනතුරු පත්කිරීමක් මෙහි නැත. පෞද්ගලිකව හෝ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට අයත් වනසේ ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු ඉඩකඩම් පවරා නොගත යුතු. නැවතී සිටින තැනකින් අන්තැනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතු. සේරිචාරීව ඇවිදෙන අකීකරු ශිෂ්‍යයන් කාරක සභාවේ නියමේ පරිදි සංස්ථාවෙන් නිවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දිය යුතු. භික්ෂු සාමණේර සංගරණ ලේඛනයක් වර්ෂයේ අවසාන මාසයේ තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඥා ලේකකාධිකාරීන් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනුත් උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුරදී ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාශ්‍රමීය සේනාසනයන්හි පැවිදි වූද උපවැදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාරක සභාවට ඉදිරිපත් කළ යුතු. ගරු උපසම්පදා විනය කර්මය සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආරණ්‍යක සම්ප්‍රදායානුකූලව යෝගාශ්‍රමීය ගරු උපසම්පදා විනය කර්මය සිදු කළ යුතු. බාහිර භික්ෂු සාමණේරවරුන් ගරු උපසම්පදා විනය කර්මය සඳහා ඇතුළත් කර නොගත යුතු. බද්ධ සීමා සම්මත කිරීම පැවිදි කිරීම ආදී ශාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතීන් වහන්සේගේ අනුදැනීම ඇතිවම සිදු කළ යුතු. යෝගාශ්‍රමීය සියලු සේනාසනයන්හි යෝගාවචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථය සිහි ගැන්විය යුතු. මෙහි නියමිත ව්‍යවස්ථාවන් බිඳිමින් අකීකරුවන ශිෂ්‍යයනට තුන්නැල දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොත්ෙහි සටහන් කළ යුතු. නැවතත් වරදෙහිදී නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතු. මහතෙරු නුවද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණුවා ගත යුතු. යෝගාශ්‍රමීය කතිකාවත නිමි.
හොඳයි, එතකොට අපි කතා කරගත්තේ මේ යෝගාශ්‍රමීය කතිකාවතේ දෙවැනි කොටස. එතකොට එදා ඒ අතිපූජනීය කඩවැද්දුවේ ජිනාන්ත ස්වාමීන් වහන්සේත් ඒ වගේම අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේත් මුල් වෙලා 1951 දී පටන් ගත්තේ යෝගාශ්‍රම සංස්ථාව. ඉතින් අද වෙනකොට අපි වසර 60ක් ඉක්ම ගිහිල්ලා තියෙනවා. ඉතින් යෝගාශ්‍රමීය සංස්ථාවේ මේ කතිකාවත නැවත සිහි කර ගැනීමත් වටිනවා. නැත්තම් අපිට මේ දේවල් අමතක වෙනවා. අපිත් විවිධාකාර වෙන වෙන මේ පැතිවලටත් යන්න ඉඩ තියෙනවා. ඉතින් මේවා නැවත නැවත මතක් කර ගැනීම තුළින් උන්වහන්සේලාගේ ඒ අභිලාෂයන් මොනවාද කියන එක, පරමාර්ථයන් මොනවාද කියන එක අපිට හඳුන ගන්නත් හම්බ වෙනවා. ඉතින් එහෙමනම් අද ඊළඟට අපිට තියෙන්නේ යම් සූත්‍ර දේශනාවක් මුල් කරගෙන අපි සාකච්ඡා කරගෙන යන්න. ඒතර මේ වෙනකොට අපි සංගීත සූත්‍රයේ කොටස් තුනක් සඳහන් වෙන මේ තික කියන මේ කොටසේ තමයි ඉතින් ගත කරන්නේ. ඉතින් නැවතත් මම ධම්මසුබද්ද සායනාසර ආරාධනා කරනවා එහෙමනම් අදට නියමිත කොටසක් ඉදිරිපත් කරන්න කියලා.
උසරේ සංස දීගණිකාය පාටික වර්ගයේ සංගීති සූත්‍රය 362 පිටුව. අත්ථිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා රහතා සම්මා සම්බුද්ධේන තයෝ ධම්මා සම්මදක්ඛාතා තත්ථ සබ්බේ ඒව සංඝායි තබ්බං න විවදි තබ්බං යත හිදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සාන කතමා තයෝ ධම්මා. එවත්නි අරහතු සම්‍යක් සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දහම් තුනක් ඇත. එහි සියල්ලන් විසින්ම මේ සස් යම්සේ මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වන්නේද, බොහෝ කල් සිටුනෙක් වන්නේද, එසේ සමගව ගැයිය යුතු. ඒ බොහෝ දිනාට වැඩ පිණිස, බොහෝ දිනාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙව්මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. ඒ කවර දහම් තුනෙක්ද යත්. තීනි අකුසල මූලානි ලෝභෝ අකුසල මූලං, දෝසෝ අකුසල මූලං, මෝහෝ අකුසල මූලං. තීනි කුසල මූලානි අලෝභෝ කුසල මූලං, අදෝසෝ කුසල මූලං, අමෝහෝ කුසල මූලං. තීනි දුච්චරිතානි කාය දුච්චරිතං, වචී දුච්චරිතං, මනෝ දුච්චරිතං. තීනි සුචරිතානි කාය සුචරිතං, වචී සුචරිතං, මනෝ සුචරිතං. තයෝ අකුසල විතක්කෝ කාම විතක්කෝ, ව්‍යාපාද විතක්කෝ, විහිංසා විතක්කෝ. තයෝ කුසල විතක්කෝ නෙක්ඛම්ම විතක්කෝ, අභ්‍යාපාද විතක්කෝ, අවිහිංසා විතක්කෝ. තයෝ අකුසල සංකප්පෝ කාම සංකප්පෝ, ව්‍යාපාද සංකප්පෝ, විහිංසා සංකප්පෝ. තයෝ කුසල සංකප්පෝ නෙක්ඛම්ම සංකප්පෝ, අභ්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ. තිස්සෝ අකුසල සංඥා කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා. තිස්සෝ කුසල සංඥා නෙක්ඛම්ම සංඥා, අභ්‍යාපාද සංඥා, අවිහිංසා සංඥා. තිස්සෝ අකුසල ධාතුයෝ කාම ධාතු, ව්‍යාපාද ධාතු, විහිංසා ධාතු. තිස්සෝ කුසල ධාතුයෝ නෙක්ඛම්ම ධාතු, අභ්‍යාපාද ධාතු, අවිහිංසා ධාතු. අපරාපි තිස්සෝ ධාතුයෝ කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු. අපරාපි තිස්සෝ ධාතුයෝ රූප ධාතු, අරූප ධාතු, නිරෝධ ධාතු. අපරාපි තිස්සෝ ධාතුයෝ හීන ධාතු, මධ්‍යම ධාතු, පනීත ධාතු. තිස්සෝපි තිස්සෝ තණ්හා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. තෘෂ්ණා තුනේක කාම තෘෂ්ණා, භව තෘෂ්ණා, විභව තෘෂ්ණා.
ඔව්, එතකොට අපිට අද තියෙන්නේ මේ තණ්හාව සම්බන්ධයෙන් කතා කරන්න. තණ්හාව එතකොට බුදුරජාන් වහන්සේ විශේෂයෙන්ම දුක්ඛ සමුදය වශයෙන් පෙන්වනවා. දුකට හේතු වශයෙන් තණ්හාව තමයි බුදුරජාන් වහන්සේ විශේෂයෙන්ම ප්‍රධාන හේතුවක් වශයෙන් පෙන්වන්නේ. ඉතින් එතකොට තණ්හාව ගැන කියනකොට විවිධාකාර පැති වලින් අපිට දිහා බලන්න පුළුවන්. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් අපිට අපේ ජීවිතවල සහායකයෝ ඉන්නවා. අපි සහායකෙක් හොයා ගන්නවා, සහායිකාවක් හොයා ගන්නවා. ඉතින් බිරිඳක් හොයා ගන්නවා, ස්වාමියෙක් හොයා ගන්නවා. ඉතින් එතකොට අපි ඒගොල්ලොත් එක්ක තමයි මේ සංසාරේ එහෙම නැත්නම් මේ ජීවිතේ ගත කරන්නේ. එහෙම නැත්නම් අපි යාළුවෙක් හොයා ගන්නවා, අඹ යාළුවෙක් හොයා ගන්නවා. අපි ඒගොල්ලොත් එක්ක ගත කරනවා. ඉතින් මේ විදිහට අපි සංසාරේ මේ එක එක යාළු මිත්‍රයන් ලං කරගෙන, මේ දරු මුළු බුරන් ලං කරගෙන ඉතින් යන ස්වභාවයක් තියෙනවා. හැබැයි මේ බුදුරජාන් වහන්සේ කියනවා අපි එහෙම මේ දරු මුළු බුරන් ලං කරගෙන, අඹු දරුවන් ලං කරගෙන, මේ යාළු මිත්‍රයන් ලං කරගෙන ඒගොල්ලොත් එක්ක අපි ඉන්න ගතිය තිබුණට අපේ සංසාර ගමනේදී මේ බුදුරජාන් වහන්සේ කියනවා දෙවැන්න කරගෙන ගිහිල්ලා තියෙන තණ්හාවයි කියලා. මේක එනවා ය මේ ද්වේතානුපස්සනා සූත්‍රයේදී සුත්තනිපාතේ බුදුරජාන් වහන්සේ කියනවා තණ්හා දුතියෝ දුතියෝ පුරිසෝ දීගමද්ධාන සංසාරං. ඉත්ත භව අඤ්ඤතා භවං සංසාරං නාති වත්තති කියලා ලස්සන ගාතාවක් එනවා. ඒකද කියන්නේ මේ තණ්හා දුතියෝ පුරිසෝ දීගමද්ධාන සංසාරං. මේ දීර්ඝ සංසාරේ සැරිසරනකොට මේ මිනිස්සයා මේ දෙවැන්න වශයෙන් තියාගෙන තියෙන තණ්හාව වෙන මොකක්වත් නෙමෙයි. මේ තණ්හාවේ කරටත දායන තමයි අපි සංසාරේ සැරිසරලා තියෙන්නේ. එතකොට දීගමද්ධාන සංසාරං ඉත්ත භව අඤ්ඤතා භවං සංසාරං නාති වත්තති. ඉතින් ඒ නිසා ඒ තණ්හාව දෙවැන්න කරගෙන, තණ්හාව තමන්ගේ සගයා කරගෙන යන ගමන කවදාත් ඉවර වෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඉත්ත භව අඤ්ඤතා භවං සංසාරං නාති වත්තති. මේ භවෙන් ඊළඟ භවයට යනවා, ඊළඟ භවෙන් තවත් භවයකට යනවා, මේ මොහොතෙන් ඊළඟ මොහොතකට යනවා, ඒ මොහොතෙන් තවත් මොහොතකට යනවා. නිරන්තරයෙන්ම එතකොට අර තණ්හාවෙන් අදින ගතියක්, තණ්හාවෙන් ඉස්සරහට තල්ලු කරන ගතියක් තියෙනවා. ඒකෙන් පෙළඹි පෙළඹි අපි තණ්හාවම පෝෂණය කරමින් ගමනක යෙදෙනවා. එතකොට ඒ බඳු ගමනක් කිසි දවසක ඉවර වෙන්නේ නැති කතාව තමයි බුදුහාමුදුරු කියන්නේ සංසාරං නාති වත්තති. සංසාරේ ඉක්මව යන්න එතරම්තර හැකියාවක් නැහැ. මොකද මේ තණ්හාව තමයි දෙවන්න වශයෙන් තියාගෙන යන්නේ. නිරන්තරයෙන්ම එතකොට තණ්හාව පෝෂණය කරනවා. උදාහරණයක් වශයෙන් අපිට ඇහැට රූප බලන්න ඕන වුණ ගමන් මේ සඳහා අපේ ඇතුලේ කාම තණ්හාවන් දියත් වෙනවා. ඉතින් එතකොට යා කාම තණ්හාවෙන් කියනවා මට දැන් ලස්සන රූපයක් බලන්න ඕනේ. එතකොට අපි අපේ ඇහැ මෙහෙවලා ලස්සන රූප බලනවා. ඊළඟට කන නැත්නම් අපේ ඇතුලේ තියෙන කාම තණ්හාව මුල්ලා කියනවා මට දැන් හොඳ සද්දයක් අහන්න ඕනේ, මිහිරි සද්දයක් අහන්න ඕනේ කියලා. එතකොට අපි කන පාවිච්චි කරලා ඔන්න මිහිරි සද්දයක් අහනවා. ඊළඟට ඇතුලේ තියෙන කාම තණ්හාව ඉදිරිපත් වෙලා කියනවා මට හොඳ සුවඳක් ආග්‍රහණය කරන්න ඕනේ. ඉතින් එතකොට මේ විදිහට ඒ තණ්හාවට වහල් වෙලා අපි ඒ කාම තණ්හාව අනුව ගිහිල්ලා ඊළඟට මේ හොඳ සුවඳක් බලනවා. ඊළඟට කාම තණ්හාවෙම කියනවා මට දැන් හොඳ රසයක් භුක්ති විඳින්න ඕනේ කියලා. ඊට පස්සේ කාම තණ්හාවට වහල් වෙලා ඔන්න අපි හොඳ රසයක් භුක්ති විඳිනවා. කාම තණ්හාවෙම කියනවා ඔන්න ඊළඟට මට හොඳ ශරීර ස්පර්ශයක් ලබන්න ඕනේ. ශරීරයට හොඳ සුව පහසු ස්පර්ශයක් ලබන්න ඕනේ කියලා. ඒකට අනුව අපි දියත් වෙලා ඊට කයෙන් හොඳ ස්පර්ශයක් ලැබෙනවා නැත්නම් හොයනවා අලුතරමින්. ඊළඟට මේ මොකක්වත් නැත්නම් මේ පංචකාමපත්ත ඒ තරම්ම නැත්නම් ඔන්න ඔහේ නිකන් හිත අර පුරුද්දට කාම තණ්හාව අදාළ වෙන නැත්නම් කාම තණ්හාවට අනුරූප කාම සංකල්පනාවලට යන්න පුළුවන්. ඒතොර කියන කාම සංකප්පෝ කියලා කියනවා. එතකොට මේ කාම සංකල්පනාවල නිරත වෙවි ඉන්නවා. ඉතින් මෙන්න මේ විදිහට අර කාම තණ්හාවේ මෙහෙවීමෙන් අපි පුළුවන් තරම් ඉතින් මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ කොටස් අපි විශේෂයෙන් අසුර කරනවා. ඉතින් මේකෙන් සාමාන්‍යයෙන් රූප සද්ද ගන්ධ රස ගස කියන ඒවා සාමාන්‍යයෙන් පෙන්නවා මේ ඉටා කන්තා මනාපා රජනීය ඔය විදිහට එහෙම බුදුරහමඳුර විස්තර කරනවා. ඒ කියන්නේ දැන් ඇහිම් බැලිය යුතු රූප තියෙනවා. ඒවා බැලුවාම හරිම ඉෂ්ට ස්වභාවයක් තියෙනවා. බොහොම ඒවැයි අපි කැමති ගතියක් තියෙනවා. ඒවා තමයි අපි සුබයි කියලා සලකන්නේ. ඒව බොහොම කාන්ත ස්වභාවයක් තියෙනවා. ඒකෙන් හිත සතුට වෙන ස්වභාවයක් තියෙනවා. හිතේ මනාපයක් එකකින් ඇති කරනවා. ඉතින් වගේම රජනීයයි. ඒකෙන් කෙලෙසුත් ජනනය කරනවා. දැන් අපි හිතන්නේ මේවා අපි බැලුවයි කියලා එච්චර වැරද්දක් නෑ. මේ අස්කන්නාසාදී ඉඳුරන් ලැබිලා තියෙන්නේ. පුළුවන් තරම් මේවා පිනව ගන්නයි කියලා තමයි අපි සාමාන්‍යයෙන් හිතන්නේ. නමුත් අවාසනාවකට මේවා අපි මේ පරිහරණය කරන්න ගිහිල්ලා සෑහෙන්න කෙලෙස් ප්‍රදේශයකට අපේ හිතවල වඩා ගන්නවා. එනිසා අපි පොඩ පොඩ අපේ ජීවිතයේ ඉස්සරහට යනකොට අපි අස්කන්නාසාදී ඉඳුරන් පරිහරණය කරමින් පුළුවන් තරම් අපි අරමුණු ගනිමින් ඇතුළට අපේම මේ කෙලෙස් වැඩෙන ස්වභාවයක් වඩන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් පුළුවන් තරම් අපි රූප බලමින් සතුට වෙනවා. ඒ හරහා අපේ රාග අනුසයක් වැඩෙනවා. ඊළඟට සද්ද අසමින් අපි සතුට වෙනවා. ඒ හරහාත් උන රාග අනුසයක් වැඩෙනවා. ඊළඟට ගන්ධ රස පහස මේ ඔක්කොම බලමින් අපි සතුට වෙන්න එතන අපි උපාදාන කරමින් සතුට වෙන්න එක පැත්තකින් රාග අනුසයක් වැඩෙනවා, අනිත් පැත්තෙන් පටිඝ අනුසයක් වැඩෙනවා, අනිත් පැත්තෙන් ආශ්‍රය පැත්තෙන් කියනවනම් කාම ආශ්‍රයකුත් වැඩෙනවා. ඉතින් මේ විදිහට මේ ඔය තණ්හාවේ මෙහෙවීම හරහා බුදුරයන් වහන්සේ කියනවා මිනිස්සු හරියට නිකන් 16 වගේ තමයි කටයුතු කරන්නේ. කොච්චර ලැබුණත් මදි කියන ගතියක් තමයි තියෙන්නේ. ඔය පොට මේ රට්ටපාල සූත්‍රයේදී එහෙම බුදුරයන් වහන්සේ සඳහන් කරන්නේ මේ තණ්හා මේ නෙමෙයි. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. ඌණයි. හැමතිස්සෙම තියෙන එක අඩුවක්. මොනාතිබරන් නම් මදි ගතියක් තමයි තියෙන්නේ. අපිට හැමදේම තියෙනවා. සමහරලාට සමහර මිනිස්සුයෙකුට හොඳ රස්සාවක් තියෙනවා. ලක්ෂකණන් හම්බෙන රසාවක් තියෙනවා. ඊළඟට අඹදරුවොත් ඉන්නවා. එයාත් බොහොම නිරෝගීව ඉන්නවා. අඹදරු මේ අඹදරුවොත් ඉතින් බොහොම තමන්ගේ කටයුතු හොඳින් කරගෙන යනවා. අඹදරුවොත් ඔන්න ඉගෙන ගන්නවා. ඊළඟ යාන වාහනක් තියෙනවා. ගෙවල් දොරවල් තියෙනවා. හැබැයි සෑහීමකටපත් වීමක් නැහැ. කොයි දේ තිබුණත් සෑහීමකටපත් වීමක් නැහැ. එහෙනම් බුදුහාමුදුරු කියන මේක ඌණයි. හැමදාම ඌණ ස්වභාවයක් තමයි තියෙන්නේ. තෘප්තිමත් වීමක් මේ දැන් ඇති කියලා හිතන ගතියක් දැන් ඇති මට මේ මෙතනින් સમાප්තයි නැත්නම් මෙතනින් ප්‍රමාණවත් කියන ගතියක් සෑහීමකටපත් වීමක් ඇත්තෙම නැහැ. හැමතිස්සෙම තියෙන අතෘප්තිකර බවක්. ඌනෝ ලෝකෝ අතිත්තෝ. අතිත්තෝ කියන්නේ අතෘප්තිකරයි. තණ්හා දාසෝ. තණ්හාවට දාස වෙලා තමයි ඉන්නේ. ඉතින් එතකොට අපේ මේ මුළු සංසාර ගමනම එකතකින් මේ වගේ තණ්හාවට වහල් වෙලා තණ්හාවට දාස වෙලා යන ගමනක් කියන්න පුළුවන්. ඉතින් ඒක එකතකින් හරි ප්‍රකටයි ඔය මේ කාම තණ්හාව. මොකද ඒක අපි කාටත් තේරෙන දෙයක්. අපි දැන් ඉන්නේ මේ කාම ලෝකේ. මනුෂ්‍ය ලෝකයේ අයිති වෙන්නේ එතකොට කාමාවචර ලෝකයකට. ඉතින් එතකොට මේ කාම භූමියේ තනි කර තියෙන ඉතින් ඒ බඳු කාම මේ කාම ගුණ කියලා සාමාන්‍යයෙන් කියනවා. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහට පංච කාමයන් කියලා කියනවා. ඒක බුදුහාමුදුරු කියනවා මේක ආර්ය විනයෙහි සඳහන් කරන්නේ මේකට කාම ගුණ කියලා. ඉතින් මේ විදිහට බැලුවාම මේ ඉතින් අපි උදේ ඉඳන් රෑ වෙනකම් ඉතින් හුඟක් කලාවට ඉතින් ගිහි ජීවිතයක් ගත කරන පින්වතෙක් ඉතින් කරන්න මෙතින් මේ කාම පංචකාමයන් ඔස්සේ දුවන එක ඒවා පුළුවන් තරම් ලබා දෙමින් අපේ ඉඳුරන් සන්තර්පණය කරන්න උත්සාහන්ත වෙන එක ඉතින් ඒක තමන්ගෙම දරුවන්ටත් ලබා දීම සඳහා වෙහෙසෙන එක ඉතින් බඳු සබහාය තමයි තියෙන්නේ මොකද මේවම තමයි සුභයි කියලා සලකන්නේ මේක තමයි අවශ්‍යයි කියලා සලකන්නේ තණ්හාවෙන් මෙහෙවන ගතිය එහෙම නැත්නම් කාම තණ්හාවයි යට මේවා ඉල්ලන්නේ කියන එකක් අපිට බලන්න වෙලාවක් ඇත්තෙත් නැහැ ඉතින් අපි නිකන් අපේ හිතට හැරිලා බලලා ආපස්සට හැරලා බලලා මේ කොහෙන්ද මේක ඉල්ලන්නේ කොහෙන්ද මේ රූප බලන්න කියලා ඉල්ලන්නේ කොහෙන්ද මේ සද්ද බලන්න කියලා සද්ද අහන්න කියලා ඉල්ලන්නේ කොහෙන්ද මේ සුවඳ බලන්න කියලා ඉල්ලන්නේ කොහෙන්ද මේ රස ඉල්ලන්නේ කොහෙන්ද මේ ස්පර්ශයන් ඉල්ලන්නේ කියලා ඒ නිකන් තමන්ගේ පැත්තට දිහා බලලා ආධ්‍යාත්මික පැත්තකට බලලා තමන්ගේ හිතේ තියෙන මේ ඉල්ලන ගතිය කාම තණ්හාවේ ඒ කරන ආයාචනය අපි අඳුනගන්නේ නැහැ අපි ඒ වෙනුවට ඔහේ ඒකින් පිටතට මෙහෙවීමක් තමයි සිද්ධ වෙන්නේ. පිටතට මෙහෙවිලා අපි සම්පූර්ණයෙන්ම අර මේ බාහිර දේ සතුට අපිට සතුට ඇති කරනවා කියලා ඔන්න අපි බාහිරින් තියෙන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පුළුවන් තරම් ලං කරගන්න, තමන් ළඟින් තියාගන්න තමයි වැඩි වැඩියෙන් තියාගන්න තමයි උත්සාහන්ත වෙන්නේ. නමුත් අපි ඇතුළතට නැඹුරුලා ඇතුළේ තියෙන මේ ඉල්ලන ගතිය, ඇතුළේ තියෙන මේ තණ්හා කරන ගතිය, ලෝභ ස්වභාවය අපි දකින්නේ නැහැ. ඉතින් ඒ නිසා හුඟක් වෙලාවට ඉතින් අපි කරන්නේ ඉතින් වැරදි මේ උත්තරයක් තමයි දෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි දැන් ලෙඩෙන් ගා මේ බෙද මහත්තයෙක් ගාවට ගියාම එයා දැන් සාමාන්‍යයෙන් ලෙඩේ බාහිරින් බලලා බාහිරින් පිළියම් යොදන්න ගියොත් ඉතින් ලෙඩේ සුව වෙන්නේ නැහැ. ඉතින් ඒක පලස්තරයක් දැම්ම කියලා හරියට ලෙඩේ සුව වෙන්නේ නැහැ. නමුත් එයාට පුළුවන් වෙන්න ඕන අන්න යටට ගිහිල්ලා මේක ඇතුලේ හේතු තේරුම් අරගෙන මේ හේතුවට බෙහෙත් කරන එක තමයි සාමාන්‍යයෙන් නියම වෛද්‍යවරයෙක් කරන හොඳ වෛද්‍යවරයෙක් නැත්නම් දක්ෂ වෛද්‍යවරයෙක් කරන්නේ. පිළියම් යොදනවා මේ හේතුන් දැකලා යොන්සෝ මානසිකාරයක් එතන තියෙනවා. නමුත් අපිට හුඟක් වෙලාට වෙන්නේ අපි මේ බාහිර දේවල් වලින් අපිට සතුට හම්බෙන්නේ කියලා අපි පුළුවන් තරම් මේ බාහිරට නැඹුරු වෙන ගතියක් රූප, ශබ්ද, ගන්ධ, රස ඔස්සේ අපි දුවන ගතියක් තමයි කරන්නේ. ඉතින් ඒවා ලං කරගෙන ඉන්න හදනවා. නමුත් ඇතුලේ තියෙන අර තණ්හාව දකින්නේ නැහැ. ඒ නිසා මේ කාම තණ්හාවෙන් මෙහෙයවීම ඒ හරහා අපි කරන විවිධාකාර ක්‍රියාකාරකම් අනන්තයි කියන්න පුළුවන්. ඉතින් ඒ හරහාම ඉතින් ඒ හරහා ගිහිල්ලා දැන් කාම තණ්හාවෙන් දියත් වෙලා අපි කික දේවල් හොයනවා හොයන්න ගිහිල්ලා ඊට පස්සේ අපි තුමු යම් පමණකට ඒවා හම්බ වෙනවා හම්බ වුණාට පස්සේ ඒවා ගැන යම් මිනිස්චක් කරන්න වෙනවා මේකද හොඳ අරකද හොඳ කියලා ඊළඟ අපි එකක් ඔන්න අයිති කරගන්නවා අයිති කරගත්තට පස්සේ ඔන්න අයන්තයෙන් එක බේර ගන්න සිද්ධ වෙනවා ඒ සඳහා යම් ආරක්ෂාවක් සපයන්න සිද්ධ වෙනවා ආරක්ෂාව සපයන්න ගියාම ආරක්ෂාක වැඩක් කටයුත්තක් වශයෙන් ඔන්න අවියාවිද දරන්න සිද්ධ වෙනවා ඊළඟට බුධාඳුර කියන ඕකේ කෙලවර වෙන්නේ මොනවාද කෙලින්ම පරුෂ වචනද හිස් වචනද සම්මේ කේලම්ද ගුටිබැට මේ එන ගැනීමද මේ සම්පූර්ණ ඒ සම්පූර්ණ ලෝකයේ තියෙන අද අපි දකින යම් හෝ මේ වියවුලක් තියෙනවා නේද? යම් හෝ මේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ හැම දෙයක්ම එකතකින් අර තණ්හා මූලික වෙච්ච ගතියක්. මුලට මුලට ඕකේ යන්න ගියාම මේ තණ්හාවේ යම් කිසි මුල් වෙච්ච ගතියක් හොයාගන්න පුළුවන්. ඒ නිසා මේ තණ්හාව තින් අර අපිට එකපාරට තේරෙන්නේ නැහැ මේකයි දුකට මුල කියලා. අපි හිතන්නේ අපිට සල්ලි නැති එක තමයි දුකට මුල. අපිට යාළු මිත්‍ර නැති එක තමයි දුකට මුල. නැත්නම් අපිට හොඳ අධ්‍යාපනයක් නැති එක තමයි අපිට තියෙන දුකට මුල. නැත්නම් අපිට හොඳ යටිතල පහසුකම් නැති හින්දා තමයි අපිට තියෙන දුකට මුල. දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ. නමුත් මේකේ මුලට හොඳට සූක්ෂමව ගියොත් අන්න කෙනෙකුට මේ එක එක්කෙනාගේ හිතේ තියෙන මේ තණ්හා ස්වභාවය කොච්චර ලැබුණත් මදි කියන ගතිය තමයි හොයාගන්න වෙන්නේ. ඉතින් ඒක එකතකින් මේ හරි සූක්ෂමයි කියන්නත් පුළුවන්. ඉතින් අද වර්තමානයේ හුඟක් වෙලාවට මේ ඉඳුරන් පිනවීම පැත්තටම නැඹුරුවක් තියෙනවා. තාක්ෂණය හරහා ඒක තව තව මේ මතු කළත් පෙන්නනවා. කාමයන්ටම අදින ගතියක් තියෙනවා. ඉතින් අද ඉස්සෙල්ලට වඩා මේ කාමයන් ඔස්සේ මිනිසුන්ව පොළඹවන ගතිය බහුලව දකින්න ලැබෙනවා. ඒ නිසා අපි පාරටක බහැලා යන්න ගියාම ඉතින් අද පේන රූප තනිකර කාම දනවන රූප. අද ඇහෙන සද්ද තනිකර කාමයන් දනවන සද්ද. ගඳ සුවඳ මේ රස ඔක්කොම එතකොට කාමයන්ට අදින ගතිය තමයි තියෙන්නේ. ඒ නිසා අපි අතීතයට සාපේක්ෂව එකතකින් අපි නිකන් අර තිරසන් වෙන ගතියක් තනිකර කාමයන්ට දාස වෙන ගතියක් තමයි පෙන්눔 කරන්නේ. එහෙම නැතුව මේ කාමයන්ගෙන් අයින් වෙන ගතියක් නිෂ්ක්‍රම්‍ය පැත්තෙන් යන ගතියක් ඒ තරම් ඉතින් නැති තරම් හුඟක් ඉතින් මිනිස්සු පිරිහිමින් අර කාමයන් ඔස්සේ කාමයන් මේ කාම සංකල්පනාවන් ඔස්සේ ඉන්න ගතියක් තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට ඉතින් කාම තණ්හාව දියත් වෙනකොට තව පැත්තකින් තියෙනවා බොහොම සූක්ෂම පැත්තකින් මේ භවතණ්හාව. භවතණ්හාවෙන් කරන්නේ අර දැන් ඉන්න මොහොත හරි මේ තෘප්තිමත් නැති ගතියක් ඇති කළා ඒක ප්‍රමාණවත් නැහැ කියලා හිතලා ඊළඟ මොහොතක් ගැන ප්‍රාර්ථනාවක් ඇති කරනවා. ඊළඟ මොහොතෙන් සතුට වෙන්න බලාපොරොත්තු වෙනවා. භවතණ්හා කියන්නේ ඊළඟ මොහොතේ මට සතුටක් ලැබෙවි. දැන් ඉන්න මොහොතේ නිකන් හරි මේ ඒකාකාරී හරිම බෝරින්. ඒ හින්දා මට ඕනේ ඔන්න ලස්සන රූපයක් බලන්න. ඒ හින්දා මට ඕනේ මේ යම් හෝ දෙයක් කළා මට වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. දැන් ඉන්න තැනත්තා මදි ප්‍රමාණවත් නැහැ. යා එක්ක දක්ෂ නැහැ. යා එක්ක හැඩ නැහැ. යා එක්ක සුරූපී මදි. ඊට වඩා සුරූපී වෙන්න මට අවශ්‍යයි. ඊට වඩා මට අවශ්‍යයි ශක්තිමත් වෙන්න. ඊට වඩා මම දක්ෂෙක් වෙන්න අවශ්‍යයි. ඒකල මේ හැම තිස්සම අර ඊළඟ මොහොතක සතුට කරවන ගතියක්. ඊළඟ මොහොතේ මට සැප ලැබෙයි කියන ගතියක්. ඊළඟ මොහොතේ මට දැන් ඉන්න තත්ත්වයට වඩා ආස්වාදයක් ලැබෙයි කියන තත්ත්වයක් තමයි භවතණ්හාවෙන් කරන්නේ. හැම තිස්සම ඊළඟ මොහොතකට අපි වදිනවා. ගතියක් තියෙන. ඒ නිසා භව නෙත්ති කියලා එහෙම කියනවා. කියන්නේ තණ්හාවටම තමයි භව නෙත්ති කියලා කියන්නේ. භවයට දාපු නිකන් නූලක් වගේ. මේ පොඩි නිකන් නැඹුරුවක් තියෙනවා ඊළඟ මොහොතට. හරියට නිකන් අර මේ අපි හිතමු නිකන් කන්දක නැත්නම් ගල් කුලක් හැම තිස්සෙම නිකන් පැත්තකට බර වෙලා තියෙනවා නම් එතකොට ඒක තියෙන්නේ මේ පැත්තට බර වෙලා. මෙහෙන් ගොඩමීමට සම්බන්ධලා දුනාට ඒක කොයි වෙලාවෙ වැටෙයිද දන්නේ නැහැ වගේ නිකන් හැම තිස්සෙම අර මේ පැත්තට බර වෙච්ච ගතියක් තියෙනවා. අපේ හිතත් අන්නේ වගේ තමයි. වර්තමානයේ සම්පූර්ණයෙන් අපිට අමතක වෙලා සම්පූර්ණයෙන්ම නැ ඊළඟ මොහොතක් බලාගෙන ඉන්න ගතියක් තමයි අපිට තියෙන්නේ. දැස් අයාගෙන බලන් ඉන්න ඊළඟ මොහොත ගැන. ඉතින් එතකොට අපි වර්තමානයේ සැප නැහැ කියලා හිතලා ඊළඟ මොහොතේදී අපිට සැප ලැබෙයි කියන මිත්‍යාවක තමයි අපි සාමාන්‍යයෙන් ඉන්නේ. ඉතින් ඒක තමයි අපි දිගටම කරන්නේ. ඉතින් එතකොට හැමදාම අපි ජීවත් වෙන සූදානම් වීමක් කරන්නේ ජීවත් වෙන්නේ නැහැ. මොකක් කරලා අපි ජීවත් වෙන සූදානම් වෙනවා. ඔන්න හෙට මට මේ දේ හම්බ වෙයි. හෙට මට එතකොට මේ සතුට වෙන්න පුළුවන්. හෙට මට තෘප්තිමත් වෙන්න පුළුවන්. එතකොට හෙට කියන එක හැමදාම ඉතින් හෙටම තමයි. ඉතින් ඒක අර බාලගිරි දෝෂේ වගේ හැමදාම ඉතින් අපි සැප බලාපොරොත්තු වෙනවා. ඊළඟ දවසේ සැප හම්බෙයි. ඊළඟ මොහොතේ සැප හම්බෙයි. ඊළඟ රැකියාවෙන් මට සැප හම්බෙයි. ඊළඟ විවාහයෙන් මට හොඳ මේ සැපතක් හම්බෙයි කියලා ඉතින් අපි හැම තිස්සෙම ඉතින් ඊළඟ දේක් ගැන තමයි බලාපොරොත්තු තියෙන්නේ. ඉතින් ඒකම තමයි වර්ධනය වෙලා ගිහිල්ලා ඊළඟ භවයක් දක්වාම ව්‍යාප්ත වෙන්නේ. වර්ධනය වෙන්නේ. එතකොට මේ භවයේ මට තෘප්තිමත් වෙන්න බැරි වුණා. මේ භවයේ මට එයත් එක්ක ඉන්න බැරි වුණා. මේ හින්දා මම ඔන්න ඊළඟ භවයේදීවත් එයත් එක්ක ඉන්න බලාපොරොත්තු වෙනවා. කියලා තමයි ඉතින් අපි සින්දුවේම ලියන්නේ. මේ භවයේදී මට එයත් එක්ක ඉන්න බැරි වුණා. ඒ හින්දා අපි එන භවයේදීවත් අපි එකට ඉමු කියලා ඉතින් අපි සින්දුවක් ලියනවා. ප්‍රාර්ථනාවක් කරනවා. ඉතින් ඔය වගේ පුදුමාකාර විදිහට අර භවයෙන් භවයට යන ගතියක් භව තණ්හාවක් ඇතර තියෙනවා. ඉතින් ඕකම ඉතින් තව ටිකක් එහාට ගිහිල්ලා සාස්ෘත දෘෂ්ටියක් වශයෙන් එහෙමත් පෙන්නනවා. මොකද දිගට යන ගතියක් මේකේ තියෙනවා. ඊළඟ මොහොතේ සතුට වෙන්න ඕන ගතියක් තියෙනවා. එතකොට ඔක වර්ධනය වෙලා ගියාම සාස්ෘත දෘෂ්ටියක් දක්වාමත් ඉතින් යන්න පුළුවන්. ඉතින් එතකොට මෙන්න මේ භව තණ්හාව අපිටුල බොහොම සූක්ෂමව ක්‍රියාත්මක වෙනවා. දැන් භාවනාවක් කරන්න ගියත් අපි මේ මොහොතේ සතුට වීම අත්හැරලා දාලා ඊළඟ මොහොත ගැන නම් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතන තියෙන්නේ මේ වර්තමාන මොහොතේ මේ මොහොතේ ඉන්න ගතියක් නෙමෙයි. පරිසම්පන්නව අපි මේ මොහොතේ ඉන්න ගතියක් නෙමෙයි තියෙන්නේ. හැමතිස්සම නිකන් හිත ඊළඟ මොහොතකට දාගෙන ඉන්නේ. ආස්වාසේ බලන ගමන් අපි බලාපොරොත්තු වෙන ඕන ප්‍රසවාසයක් ගැන. ප්‍රසවාසේ බලන ගමන් බලාපොරොත්තු වෙන ආස්වාසයක් ගැන. දැන් වම් පාදයේ බලන ගමන් බලාපොරොත්තු වෙන දකුණු පාදයක් ගැන. ඉතින් මේ මෙහෙම එකක් කරන්න ගියාම මේක සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් යෝගාවචරයේ හැමතිස්සම මේ මොහොතේ ජීවත් වෙන්න උත්සාහන්ත වෙන්න ඕනේ. එමත් නැත්නම් මේ ලද මොහොතේ සතුටු වෙන්න උත්සාහන්ත වෙන්න ඕනේ. අන්න එතකොට තමයි හිතේ ප්‍රමෝදයක් පහළ වෙන්නේ. තොර තමයි අපි නිකන් ඉල්ලන්නේ නැහැ මොකක්වත් මේක ලොකු ඊළඟ දෙයක් ඉල්ලනවා නෙමෙයි මේ මොහොතේ 100%ක් මුළු හදින්ම මේ මොහොතේ ජීවත් වෙන්න බලනවා. අන්න එතන තමයි තෘප්තිමත් බවක් අන්න අමුතුම තාලේ තෘප්තිමත් බවක් නැත්තම් අපි කියමු නිර්ආමිස ප්‍රීතියක් අන්න කෙනෙකුට එන්න පටන් ගන්නන්නේ අන්න ඒ වගේ මේ ආකල්පයක් මත කටයුතු කරද්දී. එහෙම නැතුව අපි නිකන් තණ්හාවෙන්ම තාම හම්බුන්නේ නැහැ අර කෝණේ මේ කෝණේ කී ඉල්ල ඉල්ල මේක කරන්න ගියාම කවදාවත් සෑහීමකටපත් වෙන්න බෑ. හිතේ තියෙන්නේම අසහනකාරී ගතියක්. මොකද හම්බෙලා නැහැ තාම. මහන්සි වුණා තාම හම්බෙලා නැහැ. නමුත් මේ මහන්සි වෙලා මේ මොහොතේ ලැබෙන යමක් තියෙනවා නම් මේ මොහොතේ යදෙන යම් සැහැල්ලුවක් තියෙනවා නම් අන්න ඒක අපේ අගේ කරනවා නම් අන්න ඒක අපේ සතුටින් බාර ගන්නවා නම් අන්න එතකොට මේක යන සතුට වෙවි යන්න පුළුවන් ගතියක් තියෙනවා. සැහැල්ලුවෙන් යන්න පුළුවන් ගතියක් තියෙනවා. එතකොට මේ භවතණ්හාවෙන් අපේ ජීවිතවල සෑහෙන්න ඉතින් ක්‍රියාත්මක කරනවා. ඒක තමයි ඉතින් ක්‍රියාත්මක වෙලා ඉතින් එක එක පැතිවලට අපිව අරගෙන යන්නේ. උදාහරණයක් වශයෙන් ඔන්න අපේ හිතට පුංචි කාලේ ඇති වෙන ඔන්න මම දැන් dostතර කෙනෙක් වෙන්න ඕනේ කියලා. එතකොට මේ භව තණ්හාව මාසින් මේක ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒකට තව කාම තණ්හාවත් එකතු වෙනවා. එකතු වෙවි ආව අර ඒත් මට්ටම ළඟා කිරීම සඳහා එකතකින් ප්‍රයෝගී වෙනවා. ඉතින් ඒකේ වාසියක් තියනයි කියලා ඉතින් කෙනෙකුට බාහිරින් දකින්න පුළුවන්. මොකද එයා ගිහිල්ලා අන්තිමට නතර වෙන්නේ අපි තුන් dostතර කෙනෙක් වෙලා. හැබැයි ඉතින් dostතර කෙනෙක් වෙලා නතර වෙයිද කියන එක තමයි ඊළඟ ප්‍රශ්නේ. තවසින් ඉන්නේ එයා ඊදානවා කන්සල්ටන්ට් කෙනෙක් වෙන්න යනවා, විශේෂඥයෙක් වෙන්න යනවා, තවත් මොකක් හෝ කරන්න යනවා. ඉතින් ඔක සීමාවක් නැහැ ඉතින්. අර මේ ඕක විස්තර කරන්න මේ රට්ටපාල සූත්‍රයේදී හැම බුදුරයන් වහන්සේ නෙමෙයි කවුද එතන ඉන්නේ? රට්ටපාල මහරහතන් වහන්සේ. ඒ කෝරබ්බිය රජතුමායෙන් අහන්නේ දැන් ඔබතුමාට මේ රට දිනන. දැන් මේ ප්‍රදේශයේ ඔබ තමයි රජතුමා. ඉතින් ඔව් කියලා පිළිගන්නවා. දැන් ඔබලාට ඔක්කොම තියෙනවා මේ සේන මොනවාද සේනාව ඉන්නවා, යාන මේ යාන වාහන තියෙනවා, ඇත්තු අශ්වයෝ ඉන්නවා, අඹදරුවෝ ඉන්නවා, ඔක්කොමත් තියෙනවා. දැන් හැබැයි ඔබතුමාගේ කවුරු හරි විශ්වාසදායි ආරංචියක් එනවා කාගෙන් හරි. දැන් මේ අහල පහල තියෙන වෙන රාජ්‍යයක් දැන් ටිකක් දුර්වල වෙලා තියෙන්නේ. ඔබතුමා ගියොත් අනිවාර්යෙන් යුද්ධ කළා වැඩි අපහසුවක් නැතුව මේ රට යටත් කරගන්න පුළුවන්. කිනොන්න ඔබට විශ්වාසදායි ආරංචි මාර්ගයක් එනවා. ඔබතුමා මොකද කරන්නේ? එතකොට තින් අන්න රටපාල රහතන් වහන්සේට කෝරවිය අදතුමා උත්තර දෙනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ මම ගිහිල්ලා ඒක අල්ල ගන්නවා. ඔන්න දෙන උත්තරේ. ඔන්නයි උත්තරේ දුන්න පස්සේ හා හොඳයි කියලා ඉතින් දැන් පිළිගන්න. දැන් ඒක ගිහිල්ලා ඔන්න අල්ල ගත්තා ඒ කොටස. ඊට පස්සේ ඔහොම කාලයක් ඉන්නවා. දැන් එතකොට දැන් රාජ්‍ය ලොකු වුණා. ඒක ඇල්ලත් අල්ල ගත්තා. එහෙම ඉන්නකොට ඔන්න දැන් ආයෙත් තව විශ්වාසදායි ආරංචියක් එනවලු. ඔන්න දැන් මේ උතුරු පැත්තේ තව කැලලක් තියෙනවා. උතුරු පැත්තේ රජයක් තියෙනවා, රටක් තියෙනවා. ඒකත් දුර්ලභයි මේ දවස්වල. මේ ඔබතුමා දැන් හරි ශක්තිමත්. අනිවාර්යෙන් ගියොත් වැඩි අපහසුයන් නැතුව ඒකටත් අල්ලගන්න පුළුවන්. දැන් එතකොට එහෙම ආරංචියක් ආව මොකද කරන්න? ඔව් ස්වාමීන් වහන්සේ මම ගිහිල්ලා ඒකත් අල්ලගන්නවා කියලා කියනවා. ඉතින් ওই විදිහට දැන් මුළු හැම පැත්තේම ඉතින් මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ පෙන්ලා දෙනවා එක එක දිශාවලින් ඔය ඔය විදිහට පණිවිඩකාරය ආවහම දැන් මේ විදිහට රාජ්‍යයක් තියෙනවා කියලා කිව්වොත් දැන් මේ රජතුමා සෑහීමටපත් වෙලා නැහැ කවදාවත්. කොච්චර රාජධානීය ශස්ත්‍රීක වුණත්, විශාල වුණත්, බලසම්පන්න වුණත් සෑහීමටපත් වෙලා නැහැ. ඒ වෙනුවට එයා ඊළඟ කොටසකට යනවා. ඊළඟ එකත් අල්ලගන්න තමයි බලන්නේ. ඉතින් ඔන්න ඔයගේ ගතියක් තමයි අපි තුලත් තියෙන්නේ. ඉතින් මිනිස්සෙගේ ඒ නිසා හැම තිස්සෙම ඒතකොට තණ්හාවෙන් මෙහෙවන ගතියක් තියෙනවා. තණ්හාව මුල් කරගෙන යන ගතියක් තියෙනවා. එතකොට විභව තණ්හාවේ ඊට වඩා මේ තව පැත්තක් පෙන්වන්නේ. ඒ කියන්නේ දැන් ඉන්න තත්ත්වෙන් පැනලා යන්න බලන්නේ. දැන් ඉන්නේ එක අපිට දුකයි නැත්නම් අසහනකාරී, එහෙම නැත්නම් ටිකක් ඒකාකාරී. කොහොමද මේකෙන් පයින්නේ කියලා බලන්නේ. කොහොමද මේකෙන් දුවන්නේ? කොහොමද මේකෙන් එළියට පයින්නේ? දැන් අන්න පැන යාම පිණිස මේ අවසන් කිරීම පිණිස දන්නවා තියෙනවා හිතේ තණ්හාවක්. අන්න ඒකට විභව තණ්හාව කියලා කියන්න පුළුවන්. ඉතින් එතකොට මේ භවයෙන් පැනලා යන්න හදනවා. එහෙම නැත්නම් මේ ඉන්න දුකෙන් පැනලා යන්න හදනවා. මේ ඉන්න ඒකාකාරීත්වයෙන් පැනලා යන්න හදනවා. මේ ඉන්න මධ්‍යස්ථ වේදනාවෙන් පැනලා යන්න හදනවා. මධ්‍යස්ථ වේදනාව ඒකාකාරී හිතලා මධ්‍යස්ථ වේදනාවෙන් පැනලා ගිහිල්ලා ඔන්න සැප වේදනාවක් බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙතන මේ කාමතන් මේ භවතණ්හාවයි විභවතණ්හාවයි හරියට නිකන් කාසියක දෙපැත්ත වගේ. මොකද මේක භවතණ්හාව තියෙනවා නම් අනිවාර්යයෙන් විභවතණ්හාවකුත් එතන ඈඳලා තියෙනවා. විභවතණ්හාවක් තියෙනවා නම් භවතණ්හාවකුත් තියෙනවා. ඔන්න ඔයගේ මේ දෙක එකට ඈඳිච්ච ගතියක් තියෙනවා ප්‍රතිවිරුද්ධයි වගේ පේන්නේ. ප්‍රතිවිරුද්ධයි තියෙන වගේ පේන්නේ. විභව තණ්හාදි දැන් ඉන්න තත්ත්වය ප්‍රතික්ෂේප වෙනවා. එහෙම නැත්නම් මේකෙන් පැනලා යන්න හදන ඌමනාවක් තියෙනවා. භව තණ්හාවේදී ඊළඟ මොහොතක් ප්‍රාර්ථනා කරනවා. දැන් ඉන්න එක තෘප්තිමත් නෑ, සෑහීමටපත් වීමක් නෑ, ප්‍රමාණවත් නෑ. ඒකට ඊළඟ මොහොතක් ප්‍රාර්ථනා කරනවා. එතකොට මෙන්න මේ දෙක හරි ලස්සනට ප්‍රයෝගී වෙනවා අපේ හිත ඇතුලේ. ඉතින් අපිට මේ දේ දකින්න පුළුවන් නම් මේ තණ්හාවේ ක්‍රියාකාරීත්වය අපේ හිතේ දකින්න පුළුවන් නම් ඉතින් හරිම ශ්‍රේෂ්ඨ වැඩක් කියන්න පුළුවන්. ඉතින් දැන් හරි ලස්සනට ඔක පෙන්නනවා අය මේ මජ්ජේ සූත්‍රයේදී එහෙම. මජ්ජේ සූත්‍රයේදී එහෙම බුදුරයන් වහන්සේ පෙන්නනවා මේ හැම තිස්සෙම මේ මිනිස්සු අන්ත දෙකේ සැරිසරනවා, කවදාවත් මැද දකින්නේ නැහැ, මැද වහනවා තණ්හාව විසින්. දැන් හරියට නිකන් අර රෙදි දෙකක් එකට මේ අලෝලතිය මේ නූලකින් මේ මහනවා වගේ මේ තණ්හාව කියන සිබ්බණිය කියලා කියන්නේ මේ මහුංකාරය ලස්සන්ට මේ දෙක අලෝනෝ මේ දෙක ගැට ගහලායි තියෙන්නේ. එයාට තේරෙන්නේ නැහැ මැද්ද තියෙන යම් හෝ අනිත් ධර්මතාවක් වැටහෙන්නේ නැහැ. ඒ නිසා මේ ඇසයි රූපයි අතර මේ ක්‍රියාත්මක වෙන විඥානය අපිට තේරෙන්නේ නැහැ. ඇසයි රූපයි කියන දෙක අපි ගැට ගහගෙන ඉන්නවා. ඉතින් ඇස රූප හදා හොයාගෙන යන ගතියක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අර තණ්හාව මගින් මේ ලොකු ප්‍රදේශයක් වහලා දාන ගතියක්. මේක ආවරණය කරන ගතියක් තියෙනවා. ඒ නිසා ආවරණීය ධර්ම අතරින් ඔන්න නීවරණයක් වශයෙන් කාම ඡන්දය පෙන්නවා. ඒතර කාම ඡන්දය මගින් අපිට නිකන් එක තැන ඉන්න අමාරුයි. එක අරමුණේ ඉන්න අමාරුයි. හරි ඒකාකාරයි. ඒකාග්‍රතාවය නැති කරන්නේ අන්න කාම ඡන්දයෙන්. මොකද මේ කාම ඡන්දය තියෙන තාක් අපිට මේ සියුම් අරමුණක නැත්නම් එක අරමුණක ඉන්න බෑ. යා හැම තිස්සෙම මේ අරමුණේ රස අඩු වෙනකොට ඊළඟ අරමුණට පයින්නවා. ඒ අරමුණේ රස අඩු වෙනකොට ආයෙත් තව අරමුණකට පයින්නවා. ඒ අරමුණේ රස අඩු වෙනකොට ආයෙත් තව අරමුණකට පයින්නවා. ඔන්නක තමයි සාමාන්‍යයෙන් කාමච්ඡන්දේ ස්වභාවය. ඉතින් එතකොට අපි කවදාවත් මේ අරමුණක මේ මුලමැදාග දැකලා නැහැ එකතකින්. නැත්තම් මේකේ සම්පූර්ණ ජීවන චක්‍රය දැකලා නැහැ. අපි හැමතිස්සෙම නිකන් සමුදයෙන් සමුදයට පැන පැන යන ගතියක් තමයි තියෙන්නේ. සමුදයක ඉන්නවා, හට ගන්නා පැත්තේ ඉන්නවා. ඒකේ තියා රස මදි වෙනකොට නැත්තම් ඒක අර මේ නිරෝධ පැත්තට මාරු වෙනකොටම ඒක අත්හැරිය තව එකකට පැනනවා. දැන් ඉන්නේ ආයි සමුදේ පැත්තක. ආයි සමුදේ පැත්තේ ආයි ඔන්න වර්ධනය වෙන පැත්තෙන් හිටියා. ඒක දැන් රසයි. ඒක යම් ප්‍රණීත බවක් තියෙනවා. ඒකේ ආස්වාදයක් තියෙනවා. ඒක ටිකක් අඩු වෙගෙන යනකොට ආයි තව එකකට පැනනවා. ඉතින් ඕක තමයි අපේ හිත නිරන්තරයෙන්ම කරන්නේ. දැන් අන්තිම භාවනාවකදී බුදුරජාණන් වහන්සේ අපිට ඒක කරන්න දෙන්නේ නැතුව බලෙන්මගේ අපිට උගන්වනවා මේක බලපල්ලා මේ තියෙන සම්පූර්ණ ජීවන චක්‍රයම. මේකේ පටන් ගන්නා ස්වභාවයක් තියෙනවා. මේකේ සනමා මේ පටන්ගත් මොහොතේ ඉඳන් අවසානය දක්වා සිද්ධ වෙන ජරාවක් තියෙනවා, නැත්නම් වෙනස් වීමක් තියෙනවා. ඊට පස්සේ මේකේ අවසන් වීමක් තියෙනවා. එතකොට මෙන්න මේ ස්වභාවය, මේ සකස් වෙච්ච දේවල් වල තියෙන මෙන්න මේ අතහ ස්වභාවය දැකීම සඳහා බුදුරජාණන් වහන්සේ අපිව පොළඹවනවා. එක්තරාන්දමකින් මේ මාර්ගයක් පෙන්වනවා. එතකොට තමයි අන්න අපේ ඇස් ඇරෙන්නේ මේවා මේ අපි පැන පැන ගියාට, මේකේ මේ සමුදයෙන් සමුදයට පැන පැන ගියාට මේකේ නිරෝධයකුත් තියෙනවා, මේකේ අවසන් වීමකුත් තියෙනවා කියලා අන්න අපි පොඩ්ඩක් ජීවිතයේ දිහා නිකන් යථාර්ථවාදීව බලන්න උත්සාහන්ත වෙනවා. නැත්නම් ඉතින් අපි හැමදාම මේ අර තරුණ කමට, බාල කමට, කිලිලොල් බවට අපි උදං අනනවා. නමුත් ජීවිතයේ තියෙන අර දුක්ඛදායී පැත්ත අපි අමතක කරනවා. ඒකෙන් පැන යන්න තමයි අපි හැමදෙස්සම දකින්නේ. අර ලොකුසාරනාසි කියනවා වගේ පුළුවන් තරම් අපි නගර වාසීන් වෙන්න බලනවා. නගරයේ තියෙන තනිකරම තෘප්තිමත් කරන දේවල්. නගරයේ තමයි ඔක්කොම ඉතින් අර සල්පිල් තියෙනවා, යාන වාහන තියෙනවා, මේ මොනවාද සූදු පොළවල් තියෙනවා. පුළුවන් තරම් අර මිනිස්සුන්ට කාමයේ අවශ්‍යන දේවල් ටිකම එතන තියන් ඉන්නවා. ඒකේ අනිත් පැත්ත, නිරෝධ පැත්තක් ගත්තොත් මේකේ වැය වෙන පැත්තේ තියෙන ඔය ලෙඩ්ඩු ටිකයි, මහල්ලෝ ටිකයි, නාකි ටිකයි ඔක්කොම ටික අන්න වෙන පැත්තකට ගාල් කරලා තියෙනවා. මේගොල්ලෝ ඉන්නේ වෙනමම ලෝකෙක. හිඟන්නෝ ටික අර මේගොල්ලෝ ඉන්නේ වෙනමම ලෝකෙක. ඒක ඒගොල්ලන්ව පෙන්වන්නේ නැහැ මේ අනිත් පැයට. අර මේ පැත්තේ ඉන්නේ ඔක්කොම සුරංගනන්, සුරංගනාවියන් ඔය කට්ටිය තමයි මේගොල්ලෝ ඉන්නේ. මේගොල්ලෝ ඉතින් බොහොම බීමත් වෙලා සල්ලාල විදිහට ඉතින් බොහොම ඉතින් කාම භෝගී විදිහට ගත කරනවා. අරගොල්ලෝ ඉතින් දුක් විඳින්මින් බොහොම පනාදිමින් ඒ ඉන්න පිරිස වෙනමම ලෝකයක ජීවත් වෙනවා. ඉතින් අපිට මේක සම්පූර්ණයෙන් සැඟවිලා තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා එදා සුද්ධෝදන රජතුමත් ඉතින් ඕක දෙයම තමයි කරේ. එකතකින් මේ සිද්ධාර්ථ කුමාරයාට මේ ගිහිගෙයි කලකිරෙන්නේ නැති වෙන්න පුළුවන් තරම් මේ සැප සම්පත් දුන්නා. රම්මිසු රම්මිසුබ කියලා මාලිගා තුනක් හදලා දුන්නා. කැමති කැමති වෙලාවට මේ කවුද තමන්ගේ පරිචාරිකාවන් ඉන්නවා, සතුටු කරන්න වෙනම මේ වාදන ශිල්පීන් ඉන්නවා, නෘත්‍ය ශිල්පීන් ඉන්නවා. මේ විදිහට පුළුවන් තරම් අන්න සුබ පැත්තක්ම, හොඳ පැත්තක්ම පෙන්නවා. එහෙම තමයි ඉතින් අදත් අපේ සාමාන්‍යයෙන් ඉතින් ආර්ථික න්‍යායන් ක්‍රියාත්මක වෙන්නේ. පුළුවන් තරම් අපි ලස්සන කරනවා, තියෙන දුක පැත්ත අපි වහං කරනවා, සංගවනවා. ඒ වෙනුවට අපි මේ සුරංගනා ලෝකයක් ගැන ප්‍රාර්ථනා කරමින් ඉන්නවා. නමුත් ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ අපිට හැමදාම කොච්චර අපි මේ උත්සාහන්ත වුණත් අපි වයසට යනකොට කොයිතරම් හිස කෙස් මේ කළු කරගන්න හැදුවත්, කොයිතරම් හැම රැලි වැටෙන එක නවත්ත ගන්න හැදුවත්, එමත් නැත්නම් කොයිතරම් අපි මේවට මේ උපකාර කරන්න හැදුවත් මේක අනිවාර්යයෙන්ම ජරාවටපත් වෙනවාමයි. මේක අනිවාර්යයෙන්ම මරණයටපත් වෙනවාමයි. ඉතින් අපි එකතකින් ඒ යථාර්ථය දකින්න උත්සාහන්ත වෙන්න ඕනේ. ඉතින් එසේ නමුත් ඉතින් එතකොට මේ තණ්හාවේ තියෙන මේ පැති තුන අපිට බොහොම අදාළයි කියන්න පුළුවන්. ඉතින් තණ්හාවට දාස වෙච්ච ගමන් අනිවාර්යයෙන්ම එතකොට අපි එතන දුකක් තමයි පටන් ගන්නෙ. මොකද ඒ අපි බලාපොරොත්තු වෙන දේ ඇත්ත වශයෙන් එතන නෑ. අපි මේ තියෙන එකතකින් විපල්ලාසයක් තියෙන. වැරදි සංකල්පනාවක් අපේ හිතේ තියෙන්නේ. මෙතන සැප ඇති කියලා. මෙතන සැප තියෙයි කියලා අපි හිතනවා. අපේ සංකල්පනා තියෙනවා. මෙතන නම් හරි ලස්සනයි, මේක නම් හරි හොඳයි, මෙයා නම් හරි හැඩයි, මෙයා නම් හරි හොඳයි කියලාගෙන ඉතින් අපි සංකල්පනා ඇති කරගන්නවා යම් හෝ කාම වස්තුවක් කෙරෙහි. ඉතින් අන්තිමට ගිහිල්ලා අපි අයිති කරගත්තට පස්සේ කාලයක් යනකොට තේරෙනවා මේක ඇති දෙයක් නෑ කියලා. මේක තියෙන්නේ මහා පුස්සක් මම රැවටුනා කියලා ඉතින් පස්සේ තේරෙනවා. ඉතින් ඔන්න ඔයගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. තේ නිසා වේ තවත් වෙනවා මේ ඇත්තටම එතකොට බුදුහාමුදුර ඉදිරිපත් කරන මේ මොකක්ද ඒකට කියන්නේ විසඳුම. විසඳුම මේ ඇත්තටම කාමයන් විනාශ කිරීම නෙමෙයි. දැන් අපි හිතුවොත් මේවා මහා වදයක්. අපි මේ කාමයන් ටික ඔක්කොම අයින් කරන්න ඕනේ. විනාශ කළා දාන්න ඕනේ. ලස්සන දේවල් ඔක්කොම නැති කරන්න ඕනේ කියලා හිතුවොත් ඒක නෙමෙයි බුදුහාමුදුර දෙන මේ විසඳුම. බුදුහාඳුරද කියන්නේ මේවා ඔක්කොම මේ ලස්සන දේවල් එහෙම තියද්දෙන් බලා ඔක්කොම මේ පුළුවන් නම් ඇතුලේ තියෙන මෙන්න මේ තණ්හාව දැකපල්ලා. ඇතුලේ තියෙන මෙන්න මේ රාගේ තේරුම් ගනිල්ලා. චන්දරාගය දුරු කරගන්න. තමයි බුදුහාඳුර පෙන්නන්නේ මාර්ගයක්. ඉතින් එතකොට කියනවා මේ ලෝකේ විවිධාකාර ලස්සන දේවල් තියෙනවා, බොහොම විචිත්‍ර දේවල් ඒ විදිහටම තියෙනවා. නමුත් මේ ප්‍රඥාවන්ත තැනැත්තා මේ තමන්ගේ ඇතුලේ තියෙන චන්දරාගය ප්‍රහාණය කරනවා. ඇතුලේ තියෙන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා දුරු කරනවා. එයාට මේ බාහිර ලස්සන දේවල් තුනයි කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ එතකොට. ඒ නිසා බුදුරජාන් වහන්සේටත් ප්‍රණීත භෝජන ලැබිලා තියෙනවා. උන්වහන්සේ ඕන තරම් ප්‍රණීත භෝජන ලැබලා වළඳලා තියෙනවා. හැබැයි ඇතුලේ කාම තණ්හාව ක්‍රියාත්මක වෙලා නැහැ. බුදුරජාන් වහන්සේට ඕන තරම් සැප සම්පත් ලැබිලා තියෙනවා. මේ කවුද සක්‍ර දෙවියෝ හැම ඉදිරිපත් වෙලා ඇතැම් අවස්ථාවක උන්වහන්සේට වඩින්න සිවි ගෙවල් මේ තනලා දීලා තියෙනවා. ඒවැයෙන් වැඩම කළා තියෙනවා. නමුත් ඒවැනුත් තණ්හාවක් දියත් වෙලා නැහැ. ඉතින් රජමැදුරුවල සිටුමැදුරුවල ප්‍රණීත භෝජන හම්බෙලා තියෙනවා. නමුත් තණ්හාවක් ක්‍රියාත්මක කළා නැහැ. ඒ නිසා මේ බාහිරේ තියෙන දේවල් විනාශ කිරීම හෝ මේ සැප දුරු කිරීම හෝ අත්කිලමතාණු යෝගයකට යාම හෝ ඇස් වසාගෙන කන් වසාගෙන ජීවත් වීම හෝ නෙමෙයි ඇත්තටම පෙන්වන විසඳුම. ඒ වෙනුවට මේ ඇතුලේ තියෙන තණ්හාව දැකලා තණ්හාව දුරු කරන මාර්ගයක්, තණ්හාව ශය කරන මාර්ගයක් තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඒ නිසා යම් අවස්ථාවක අපේ මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා සම්පූර්ණයෙන් ශය වුණා නම්, තණ්හක්ඛය කියලා සම්පූර්ණයෙන්ම ශය මට්ටමට ගියා නම් අන්න අරහත්ත්වයටපත් වුණා කියලා කියනවා. හැබැයි ඒකේ අපිටම යම් පමනකට අපායගාමී වෙන මට්ටමකින් දුරු කරගත්තා නම් ඔන්න සෝවන්නයි කියලා කියනවා. ඊළඟට නැවතත් මේ ලෝකෙට නොවෙන්නම කාම තණ්හා, භව තණ්හා, නැත්නම් කාම තණ්හා විතරයි. කාම තණ්හාව දුරු කරගත්තා නම් අන්න අනාගාමි උනායි කියලා කියනවා. ඒතකොට භව තණ්හාව එහෙම තින් ගැලවිලා යන්නේ සම්පූර්ණයෙන්ම රහත් මාර්ගයෙන් කියලා තමයි කියන්න වෙන්නේ. ඉතින් මේ විදිහට එතකොට මේ තණ්හාවේ තියෙන විවිධ ප්‍රභේද ඇත්තටම ඉතින් අපි තේරුම් ගන්නත් වටිනවා. අපි තුලම මේක දියත් වෙන ආකාරය දකින්නත් වටිනවා. අපි මේ නැවත නැවත මේ කාම තණ්හාවට වහල් වෙලා, භව තණ්හාවට වහල් වෙලා, විභව තණ්හාවට වහල් වෙලා අපේ හිත කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? කොහොමද ආයෙත් ආයෙත් අරමුණක් අල්ලන්නේ? මේ හොඳට තැම්පත් වෙලා තිබිච්ච හිත, සංසුන්ව තිබිච්ච හිත දැන් කොහොමද ආයෙත් ගිහිලා යමක් උපාදාන කරන්නේ? රූපයක් කොහොමද ආයෙත් ගිහිලා අල්ලන්නේ? සද්දයක් ගිහිලා ආයෙත් කොහොමද අල්ලන්නේ? තන් ආයෙ ගඳ රස සුවඳක ගිහිලා ඇලෙන්නේ කොහොමද? මෙන්න මේ ක්‍රියාකාරීත්වය අපිට දකින්න පුළුවන් නම්, එතන එතන මේක දකින්න පුළුවන් නම් අන්න හොඳ චිත්තානුපසනාවක් සිද්ධ වෙනවා. හොඳ ධම්මානුපසනාවක් සිද්ධ වෙනවා. අන්න අපිට දැක දැක මෙන්න මේ රාගය දුරු කරන්න නැත්නම් තණ්හා දුරු කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒක තමයි එකතකින් විපස්සනාවක් කරහා සිද්ධ වෙන්නේ. ඒකමයි එකම මාර්ගය කියලා බුදුහාඳුරෝ කියනවා. තණ්හාව ශේ කරන්න තියෙන එකම මාර්ගය නැත්නම් ලෝභය දුරු කරන්න තියෙන එකම මාර්ගය අන්නේ වගේ දැක දැක ප්‍රහාණය කිරීම තමයි කියලා බුදුහාඳුරෝ කියනවා. පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බ. ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කරන්න වෙනවා. ඉතින් ඒකතකින් අපි මේවා බොහොම අවංකව දැක ගන්නත් ඕනේ. මේවා හංගන්නේ නැතුව අපි නිකන් සුද්ධවන්තය කියලා පෙන්වන්න යන්නේ නැතුව මේ ඇතුලේ කැකෑරෙන තණ්හාව අපි දැක ගන්න ඕනේ. දැක දැක ඒකට මතුවෙන්න දීලා ඒකට වහල් නොවි ඉවත් කළා දාන්න ඕනේ. වහල් නොවි නැවත නැවත දැක අයින් කළා දාන්න ඕනේ. ඉතින් ඔන්න ඔයගේ ප්‍රතිපදාවක් තමයි ඉතින් මේ තණ්හාව ෂේ කරන්නත් තියෙන්නේ. ඉතින් මං හිතනවා අපි ආරම්භයක් වශයෙන් මං හිතනවා මං යම් කරුණු ටිකක් ඉදිරිපත් කළා. කාට හරි මේකට එකතු කරන්න යම් කරුණු කීපයක් තියෙනවා නම් එහෙම නැත්නම් මං ඉදිරිපත් කරපු දේවල් සම්බන්ධයෙන් මේ මතුවෙච්ච ප්‍රශ්න තියෙනවා නම් සැකසහිත දැන් තියෙනවා නම් කතා කරන්න කියලා මං ආරාධනා කරනවා.
විභවතණ්හාසන දැන් ඒක විවිධ අර්ථකථන තියෙනවා මං හිතන්නේ. සංහස එකක් කිව්වා.
ඔව්.
මේ තියෙනනේ දැන් තියෙන අවස්ථාව ප්‍රතික්ෂේප කිරීම.
ඔව්.
ඒකට තව පැත්තකින් කියනවනේ
උච්චේ දෘෂ්ටි.
විභවතණ්හාව නැතිකම කාම තණ්හාවේ මේ තියෙන අනිත් ද්වේෂ පැත්තත් කියනවනේ විභවතණ්හාසන.
ඔය ඒක දැන් කතකින් ද්වේෂ බරිත ගතියක් දේශර නැඹුරු වෙන ගතියක් තියෙනවා. දැන් තියෙන එක ප්‍රතික්ෂේප කරනවා කියන්නේම දැන් තියෙන එක ගැන නුරුස්නා ගතියක් නේ තියෙන්නේ. ඔව්.
ඊට සංසාර දැන් භවතණ්හා කියලා සංකීර්ණ ඊළඟ මොහොත ප්‍රාර්ථනා කිරීම කියන එකට දැන් ඒ ප්‍රාර්ථනා කරන්නේම තියෙන මොහොත පිළිබඳව තෘප්තිය නැතිකම නිසා.
අනහරි.
දැන් මේ දෙකම වෙන් කරනවා කියන එක
ලේසි නෑ. ඒ කියන්නේ දෙකම ඒකයි මං කියුවේ මේක නේ අර කාසියක දෙපැත්ත වගේ. අපි කාසියක් ගන්නකොට කාසිය හම්බ වෙනවනේ දෙපැත්තම. අපිට එකක් විතරක් හම්බ වෙන්නේ නැහැ අනිත් පැත්ත අතහැරිලා. අපි ওই සාමාන්‍යයෙන් පොඩි කාලේ කියන්නේ ඕන පොල්ලා කියලා කියන්නේ. නැත්තම් හෙඩ් ටේල් කියලා කියන්නේ. ඉතින් හෙඩ් කියන පැත්ත විතරක් අපිට හම්බ වෙන්නේ නැහැ ටේල් එක මග හැරලා. කාසියක් හම්බෙද්දී දෙපැත්තම අපිට හම්බ වෙනවා. අන්න ඒ වගේ තමයි අපි යම් තැනකදී භව තණ්හාවක් තියෙනවා නම් එතන සැඟවිලා විභව තණ්හාවක් තියෙනවා.
ඒකට කැමති වෙන්නේ තව දෙයකට අකමැති නිසා.
නිසානේ. නැත්තම් මේක හොඳයි නැත්තම් එහෙම තත්ත්වයක් තියෙනවා. අනිත් පැත්තෙන් මෙතෙන්ට අකමැති වෙන්නේ අනිත් පැත්තෙන් හිතන්න තියෙන්නේ අර වෙනත් තත්ත්වයක් ගැන ඊට වඩා හොඳ තත්ත්වයක් ගැන ඇල්මකුත් තියෙනවා නේද? ඒ වගේ මේ
කරලා අඳුර ගන්නවා කියන එක ටිකක්
අමාරුයි. කියන්නේ දැනට තියෙන මේක ප්‍රතික්ෂේප කරන ගතිය එකක් ඊළඟ දෙයක් අලුත් දෙයක් ඊට වඩා හොඳ තත්ත්වයක් බලාපොරොත්තු වීම තව එකක්. එහෙම කියන්න පුළුවන්. මේක හැබැයි අනිත් පැත්තක් තියෙනවා. දැන් අපි හිතුවොත් දැන් නිවන් දකින්න යන එක ගැනත් අපිට තණ්හාවක් තියෙන්න පුළුවන් නේ. ඉතින් ඒක හැබැයි අපිට සුබ විදියට යොදා ගන්නත් පුළුවන්. ඒකත් මේ ධර්මයේ පෙන්නනවා තණ්හාව දුරු කිරීම. ඒ කියන්නේ යන මාර්ගයේත් ඒ කියන්නේ තණ්හාවශය කරන මාර්ගයක් තියෙන්නේ. හැබැයි පටන් ගන්න වෙන්නේ තණ්හාවෙන් මෙහෙවිලා. කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් තණ්හාවෙන් තමයි ඉදිරිපත් වෙන්නේ. මමත් කොහොම හරි නිවන් දකින්න ඕනේ. මමත් කොහොම හරි සෝවාන් වෙන්න ඕනේ. මමත් කොහොම හරි ඔන්න සීලයක් ආරක්ෂා කරන්න. ඒතර තියෙන තණ්හා බද්ධ ගතිය. මේකේ වැරද්දක් දකින්න බෑ. මේ ඔය ආනන්ද සාමණේර හන්සේම අර බික්කුණි සංගිත්තේ එහෙම සූත්‍රයේදී එහෙම කියන්නේ තණ්හන් නිසායි තණ්හා පහතබ්බු. තණ්හාව උපයෝගී කරගන්නවා තණ්හාම ප්‍රහාණය කිරීම සඳහා. පස්සේ යනකොට ඉතින් අන්න තණ්හාව ශය වෙන ප්‍රතිපදාවට එයා නැඹුරු වෙනවා. හැබැයි මුලින් එයා මෙහෙවන්නේ තණ්හාව. එහෙම තත්ත්වයක් තියෙනවා. ඒ හින්දා අපි මේවා තේරුම් ගත්ත කියලා අපි නිවන් දකින්න දකින්න වෙන්නේ තණ්හාව නිවන් දැක්කම වෙන්නේ තණ්හාව ශය කිරීමය. මට නිවන් දකින්නත් ඕනේ නැහැ කියලා එහෙම අතට මොොත් නැත්නම් එතනත් අපි ඒ පැත්තට දාන්න ගියොත් අපි ටිකක් අර මේක අතිධාවණයකට ගියා වෙනවා. එහෙම නෙමෙයි අපි මෙතෙන් තේරුම් ගන්න තියෙන්නේ මේ මේවෙත් අන්න මොකක්ද ඒකට කියන්නේ මේ තණ්හාවෙම පැත්තක්නේ පෙන්වන්නේ ඡන්දේ කියලා. ඒතොර ඡන්ද මූලකා සබ්බේ ධම්මා කියලා බුදුහාඳුර කියනවා. ඡන්දේ මුල් කරගෙන තමයි සියල්ල ක්‍රියාත්මක වෙන්නේ. හිතේ ඇති වෙන විවිධාකාර සංකල්පයන් ක්‍රියාත්මක වෙන්නේ ඡන්දේ මූලික කරගෙන. එතකොට මේ ඡන්දය දෙන්නේ කාටද? ඡන්දේ දෙන්නේ මොන දෙයටද? ඒ අනුව ඉතින් මේක කුසල ඡන්දයක් වෙන්නත් පුළුවන්, කාම ඡන්දයක් වෙන්නත් පුළුවන්. එහෙම දෙයක් තියෙනවා.
ස්වාමීන් වහන්සේ දෝන පින්ක්‍රස් කීමත් ඒතකොට තණ්හාවේ ලක්ෂණයක් නේද?
ඒක එහෙමත් කියන්න පුළුවන්. දැන් ඊයේත් අපි මේ 14 සානහසේ කීප එකක් මේ
මොකක්ද
මේ සූත්‍රය.
ඔව්. පොඩ්ඩක් මේ ඊයේ ඔය සම්බන්ධයෙන් හොඳ ලස්සන සූත්‍රයක් අමුණා කියන්නකෝ බලන්න 14 අස්ම.
දාන මහප්පල සූත්‍රය කියන්නේ ඒ කියන්නේ මේකේ නිදානේ කියනවනම් මේ සාරිපුත්ත හාමුදුරුවෝ කොහෙද කුක්කුට්ටාන දීතියද කොහෙද උන්නේ මම ඒ වගේ තැනක වැඩ ඉද්දී එතන ඉන්නේ පිරිස ස්වාමීන් වහන්සේ හම්බෙන්න එනවා. හැම්මෙල්ලා ඇවිල්ලා බුදුහාඳුරුවන්ගෙන් සෑහෙන කාරකෙන් බණක් ඇහුවේ නැහැ. මොකක් හරි අවස්ථාවක් හද දෙන්න පුළුවන් ද වගේ කියලා දෙයක් අහනවා. ඊට පස්සේ මේ සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා මෙහෙම පොයේ දවසේ යමු එහෙනම් කියලා. පිරිසත් එක්කම පොයේ දවසේ ගිහිල්ලා සාරිපුත්ත හාමුදුරුවෝ ප්‍රශ්නයක් අහනවා බුදුහාඳුරුවන්. ඒ සාරිපුත්ත හාමුදුරුවන් දැනගන්න නෙමෙයි. සාරිපුත්ත හාමුදුරුවෝ ප්‍රශ්නයක් අහනවා. ඒ කියන්නේ ඉන්න ඒ පිරිස වෙනුවෙන් අහන්නේ. අහන්නේ මේ භාග්‍යවතුන් වහන්සේ මෙහෙම මේ ඇතැම් දාන තියනවාද මහත්ඵල මහානිසංස වෙන, ඇතැම් දාන තියනවාද මහත්ඵල මහානිසංස නොවන. එහෙම තියෙනවා නම් ඒවට හේතු ප්‍රත්‍ය මොනවද? මහත්ඵල මහානිසංස වෙන්න හේතු මොනවද? ඒකට ප්‍රත්‍ය මොනවද? ඒ මහත්ඵල මහානිසංස නොවෙන්න හේතු මොනවද? නොවෙන්න ප්‍රත්‍ය මොනවද කියලා. එතකොට කියනවා භාග්‍යතුන් වහන්සේ ඇතැම් දාන තියෙනවා මහත්ඵලයි මහානිසංසයි, ඇතැම් දාන එහෙම නැහැ කියලා. කෙනෙක් දන් දෙනවා කියනවා පළවෙනි එක මේ කර්මඵල අදහගෙන වගේ. ඒ කියන්නේ මේ මත්තර ප්‍රයෝජනය සඳහා මට දිව්‍ය ලෝක දිව්‍ය සම්පත් ලැබෙන්න අරවා මේවා නිකන් එක හින්දා පස්සේ මට ආයේ වැපින් ලැබෙන්න එහෙමයි කියලා දන් දෙනවා කියලා. එතකොට එවැනි දානයක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ බුදුරජාන් වහන්සේ. ඊට පස්සේ කියන්නේ මේ හැබැයි එහෙම කෙනෙක් මරණයෙන් මත්තේ මේ මොකද තාවතින්සට යන්නේ, තාවතින්සට ගිහිල්ලා ආයි එනවා කියලා සංසාර එහෙම කියනවා. ඒක එහෙමයි එහෙමයි ඉන්නවද පිළිගන්නවද කියලා. එතකොට ඔව් කියලා සාරිපුත්ත හඳුර කියනවා. දෙවෙනි එක කියනවා එහෙම මේවා බලාපොරොත්තුවක් නැහැ. නමුත් මේ පින් බලාපොරොත්තුවක් නැහැ, දානි දෙන එක හොඳයි කියන හිතුවිල්ලේ. මොකක් හෝ එහෙම මොටිවේෂන් එකකින් වගේ. නිසා එතකොට ඒකත් එහෙම එක්කෙනත් ඒකත් හොඳයි. එයත් ගිහිල්ලා හැබැයි ආයි සංසාරයට එනවා කියනවා. තුන්වෙනි එක්කෙනා කියනවා තුන්වෙනි තව පිරිසක් ඉන්නවලු මේක මේ
සම්ප්‍රදායෙන්
එන එක. අපේ ඥාති හැමෝම දුන්නා, මේ අම්මලා දුන්න දානේ, තාත්තලා දුන්න, සීයලා දුන්න, ඒකින්ද මාත් දෙන්න ඕනි කියලා එහෙම දෙනවා. ඒකත් හොඳයි. ඒකත් හැබැයි ආයෙත් සංසාරෙම තමයි කියන. හතර ඊට පස්සේ තවත් එකක් කියනවා දැන් මම නම් කැමු උයලා තියෙන්නේ. අර කැමු උයලා නැහැ. ඊට පස්සේ ඒකින්ද එයාටත් මේකින්ද මම යාට දෙන්න ඕනි කියලා එහෙමත් දෙනවා කියන. ඒකත් හොඳයි. හැබැයි ආයෙත් සංසාරෙමයි කියලා කියන.
සංසාරගත
වෙන්නේ. පින් එක යනවා. ඒ තවත් එකක් කියනවා ඒක ටිකක් එච්චරම තේරුන්නේ නැහැ මං හිතන්නේ. ඒ කියන්නේ මේ කලින් අයත් මෙහෙම දන් දීලා තියෙන, කියන්නේ ලොකු ලොකු අය මේ මම හිතන ඊර්ෂ්‍යවරු වගේ අය කීප දෙනෙක් නම් මෙහෙම කියලා. ඒ අයත් මෙහෙම දීලා තියෙනවා මේ ආකාරයයි. එතකොට ඒකින්ද මාත් ඒ වගේ වෙන්න වගේ කියලා හිතාගෙන හරි එහෙම දන් දෙනවා කියලා. මම කියන්නේ එහෙම කෙනෙක් වෙන්න නෙමෙයි, මාත් ඒ වගේ දන් දෙනවා කියලා. ඒකත් සංසාරෙමයි කියලා කියන්නේ. ඊට පස්සේ ඊළඟ එක කියනවා හිතේ සතුට බලාගෙන
චිත්තාලංකාරය
චින්තාර ඊට කලින් එකක් කියනවා දැන් මෙහෙම දන් දුන්නාට පස්සේ මගේ හිත පින වෙනවා එතන. හැබැයි අන්න ඒක බලාපොරොත්තු වෙන තමයි මම දන් දෙන්නේ
කියලා.
දීලා සතුටක් ලබන්න කියන්නේ 6 වෙනි එක. ඒකත් හොඳයි කියනවා. හැබැයි ඒකත් දිවිලෝ කියලා ආයෙ එනවා කියනවා. අන්තිම එක කියන්නේ ඇත්තම බැලුවොත් එහෙම මොනම බලාපොරොත්තුවක්වත් නැහැ කියන තැන වගේ සාසෙ ඊයේ ආයි පොඩ්ඩක් අද. ඒකෝර කියන්නේ මේ චිත්තාලංකාර චින්ත පරිස්කාර කියන එහෙමයි කියන්නේ මේ ඒක. දැන් මේ අපි කතා වුණේ දැන් මෙතන හිතේ ඒතර චිත්තාලංකාර චිත්ත පරිස්කාර කියන්නේ හිතේ එන සෝමනස්සය කියලා තියෙනවා. සෝමනස්සයම ධානය සඳහා පාවිච්චි කළ, කියන්නේ ඒක සමාධිය සඳහා පාවිච්චි කළ, එතනින් නිවන් දකින්නවා යා කියලා, කෙලින්ම අනාගාමී වෙනවා කියලා කියන්නේ. එහෙම පැත්තක් හරි එහෙම නැත්නම් මොනවත්ම බලාපොරොත්තු නොවි ඔය දේ කරන්න පුළුවන් නම් තමන්ට තියෙන දේ අත්හරින්න පුළුවන් නම් ඒ හරහා තමන්ගේ හිතේ සතුට ඔක්කොම ඒ හරහා සමාධිය ඔක්කොම ඇట్లా ඒ වැඩේ වෙනවා කියන දේ වගේ පැත්තක් නේද?
මොකද ඒ කියන්නේ දැන් දානයක් දුන්නාම හිතේ සතුට ලැබෙනවා. එතනින් සෑහීමකටපත් නොවි ඒක ප්‍රයෝගී කරගන්න පුළුවන් ධානයක් වඩා. දැන් ඔය අන්තිම මේකේ තියෙන්නේ චිත්තාලංකාර චිත්ත පරිස්කාර කියලා මේ ඒ ඒ හිතේ හටගන්නා සතුටම ධානයෙන් ලැබපු සතුටම මේ ධානයක් වඩා ගැනීම සඳහා සමාධියක් දිනු කර ගැනීම සඳහා පාවිච්චි කරනවා. කසේ ඒ සමාධිය ප්‍රයෝගය කළා, භවනා කළා, නිවන් දැකලා තමයි ඉවර වෙන්නේ. ඉතින් එතකොට හරි මේ ප්‍රඥාවන්ත ස්වභාවයක් එතන තියෙන්නේ. මේක පාවිච්චි කරන්නේ සමත විපස්සනාව පිණිස තනිකරම. ඒ කියන්නේ මේ භවනා පිණිස මේ දාන කුසලයේ පාවිච්චි කරලා තියෙනවා. දාන කුසලයෙන් ලැබිච්ච ඒ සතුට, සොම්නස, හිතේ ප්‍රසාදය එයා එතනින් සෑහීමටපත් වෙලා නැහැ. ඒක ප්‍රයෝගී කරගන්නවා සමාධියක් හදාගන්න. සමත විපස්සනා පැත්තට යන්න. අන්න හරි. සමත විපස්සනාවට කරන මේ පරිස්කාරයක් වශයෙන්, ඒකට කරන උපකාරයක් වශයෙන් තමයි මේ දැන් අතරම දානි කරලා දීලා තියෙන්නේ. ඒක හරේ ප්‍රඥාවන්ත මේ එළඹුමක් අතර තියෙන්නේ.
දැන් ගැඹුරුයි.
සාමාන්‍ය
කෙනෙකුට ඒක කරන්න බෑ එතකොට.
මෙහෙමත් කියන්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් දැන් ඔන්න විසාකාව ගැන කතා කරද්දී අර මේ එක මේ ප්‍රවෘත්තියක එනවා මේ බුදුහාඳුරුව අහනවා මොකද මේ විසාකාව ඔබ මේ තරම් දෙන්නේද? ඔන්න ඔහොමනාද යා තව වරමක් එහෙම ඉල්ලුවාම එයා කියනවා මේ වැසි සලු මගෙන් ගන්න ඕනේ ඔය මෙහෙම කියලා නිකන් වරමක් එහෙම දෙනවා. ඊට බුදුහාඳුර අහනව මොකද්ද බලාපොරොත්තු වෙන්නේ මේක මයෙන් ඉල්ලලා. ඒතකොට කියන්නේ විසාකා මේ මේක දුන්නහම කොහේ හරි හිතන්න මේ දැන් කොහේ හරි රහතන් වහන්සේ කෙනෙක් ඔන්න පහල වුණා කියලා මෙන් මේ අහවල් සායනක රහත් වුණා කියලා මට ආරංචි වෙනවා. ආරංචි වුණාට පස්සේ මම විපරං කරලා බලනවා මේ ස්වාමීන් වහන්සේ කවදා හෝ මේ ජේතවනාරාමයේ පැත්තට නැත්තම් මේ විසාකාව හදපු පූර්වාරාමයේ පැත්තට එහෙම ඇවිල්ලා තිනවා. ඔන්න ඉතින් උන්වහන්සේ ඇවිල්ලා තිනවා. ඊපස්සේ මේ ස්වාමීන් වහන්සේ කවදා හෝ මගෙන් මේ වැසිසලුවක් ලැබලා තිනවාද? ඔව් එතකොට එතුමා උන්වහන්සේ මගෙන් වැසිසලුවක් ලැබලා තිනවා. ඉතින් මේ වගේ අර උන්වහන්සේගේ රහත් වීම පිණිස මම කොයිතරම් අනුග්‍රහ කළා තිනවද කියන එක මට එතකොට හොයාගෙන යනකොට වැටහෙනවා. වැටහීම තුළ මට පුදුමාකාර හිතේ ප්‍රමෝදයක් පහළ වුණා. අනේ මම මේ දන් දීපු ස්වාමීන් වහන්සේ නේද මේ රහත් වෙලා තියෙන්නේ? අනේ මම මේ වැසිසලුවක් පූජා කරපු රහතන් මේ ස්වාමීන් වහන්සේ නේද අද මේ රහත් වෙලා තියෙන්නේ කියලා මගේ හිතේ ලොකු ප්‍රමෝදයක් පහළ වෙනවා. ඒ ප්‍රමෝදය මට භවනා වෙනස ප්‍රයෝගී වෙනවා. ඒ දක්වා කියන විසාකාව. නතර කරන්නේ නැහැ මේ ප්‍රමෝදයෙන් නතර කරන්නේ නැහැ. කිලින්ම කියනවා මේක මට ඊට පස්සේ මේ හරහා එන සතුට මගේ භවනාව වෙනස ප්‍රයෝගී වෙනවා. හිතේ ප්‍රමෝදය පහළ වෙනවා. හිතේ ඒකාග්‍ර වෙනවා. සමාධි වෙනවා. ඔක්කොම ටික කියනවා. නැවත බුදුහාඳුන සාදුකාර දෙනවා. ඒ නිසා දැන් කියන්නේ මේ මිනිස්සු හරි නුවණක්කාරයෙක් අතරින්. අතන නතර වෙලා නැහැ. පින විතරක් කරන් නිකන් ඉඳලා නැහැ. ඒක මේ වර්තමාන වශයෙන් ප්‍රයෝගී කරගන්නවා. ඉතින් ඒකයි දැන් සීලය සම්බන්ධයෙන් කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ සීලය කියන එක මොකද්ද මේ ආදිමේව විසෝදෙහි කුසලේසු ධම්මේසු මේ කුසල ධම්මි මුල තමයි සීලය. හැබැයි මේක මත පිහිටලා යන හතර සතිපට්ඨානෙ දිනු කරන්න කියන්නේ. හරි. මේක ප්‍රයෝගී කරගෙන හතර සතිපට්ඨානයක් වඩන්න
කියන්නේ.
සීලේ ඉඳලා සතිපට්ඨානෙම දිනු කරන්න කියන්නේ. ඉතින් සීලේ පතිත්තාය චත්තාර සතිපට්ඨාන භාවයේ තබ්බා. ඒ වගේ ගන්නනවා. ඒ නිසා සීලේ භාවිතා කරනවා මේ සමාධියත් දිනු කරගෙන ඉන්න පිණිස. ඒකට කියන සමාධි සංවත්තනික සීලයක් කියලා. සමාධියට ප්‍රයෝගී වෙන සමාධියට උදව් කරන සීලයක් දැන්. ඒ සීලය අන්න ප්‍රයෝගී කරගන්න ප්‍රඥාවත් දිනු කරන්න. නැත්නම් සමාධියත් දිනු කරන්න. සමාධිය නාන ප්‍රඥාවත් දිනු කරන්න. අර පියවරෙන් පියවර යන ගතියක් තියෙනවා ඉතින්.
සමහර
විට කියන්න පුළුවන්. ඔව්. ඒක එහෙම්ම කියන බුධාන්ද්‍රය මේ මොකද්ද මේ පරිනිබ්බාන සූත්‍රයේදී එහෙම මොකද්ද මේ මහත්ඵලා හෝති මහානිසංස සීල පරිදෝතාහි නැ සීල පරිදෝතං සමාධින් මහත්ඵලා හෝති මහානිසංස ඔන්න වගේ වචන කීපයක් එනවා. ඒ කියන්නේ සීලයෙන් හොඳට මේ තෙදගැන්විච්ච සීලයෙන් හොඳට මේ අනුග්‍රහ කෙරිච්ච සමාධිය මහත්ඵලයි මහානිසංසයි කියලා කියනවා. ඒ වගේම ඉතින් සමාධියෙන් හොඳට තෙදගන්න උන ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි කියලාත් කියනවා. ඔව්. කොහොමද මේ මංජුල මහත්තයා? පුළුවන්කම හොඳයිද දැන්? ටික ටික ඉතින් අපිට මේ තේරුම් අරගෙන මේවෙන් අත්‍තරම අර හිත ඔය දැන් මේ මේ අයින් කරගෙන ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි ඉතින් වටින්නේ. ඒ හින්දා සාමාන්‍යයෙන් ඉතින් හිතේ අපි තුන්වන්නම් භාවනා පැත්තට ගන්නවා නම් අපි තුමු හිතේ අපේ කාමච්ඡන්දේ බලපවත්වන තාක් ඒකාග්‍රතාවයක් හැදෙන්නේ නැහැ. ඒ නිසා යම් අවස්ථාවක හිත ඒකාග්‍ර වෙලා නම් කාමච්ඡන්දේ ඇත්තෙත් නැහැ. ඒලාදී කාමච්ඡන්දේ යටපත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ඒකාග්‍රතාවයයි කාමච්ඡන්දේයි එකිනෙකට පටහැනි. යම් හිතක් හොඳට අපි තුමු හුස්ම රැල්ලක හෝ එකඟ වෙලා නම් ඒ කියන්නේ කාමච්ඡන්දය යටපත් වෙලා. අපි තුමු වම දකුණක හොඳට හිත එකඟ වෙලා නම් ඒ කියන්නේ කාමච්ඡන්දය යටපත් වෙලා. පිම්බිම හැකිලිමක එකඟ වෙලා නම් ඒ කියන්නේ කාමච්ඡන්දය යටපත් වෙලා. යම් හෝ අරමුණක් තුල හොඳට යා වෙන අරමුණකට පයින් නැතුව සමතේ පැත්තෙන් කියනවා නම් අපි තුමු එක අරමුණක් කියලා ගත්ත එකෙම ඒ අරමුණ තුල හොඳට ඒකාග්‍ර ඒ අරමුණ මැසුරු කරමින් ඉන්නවා නම් ඒ එතන තමයි ඒකාග්‍රතාව කයිසෙක තියෙන්නේ. එතකොට අන්න කාමච්ඡන්දයට පටහැනි. කාමච්ඡන්දේ කියන නිවර්ණේ ප්‍රහාණය වෙලා තියෙනවා. ප්‍රහාණය නෙමෙයි ඉතින් යටපත් වෙලා තියෙන්නේ. ඔව්. ඉතින් ඔය තවත් පැත්තකින් කියනවා මේ සමතය හරහා සමතේ හොඳට අන්න ඒ වගේ සමතේ ඉතින් තනිකර ඒකාග්‍රතාවයට එන්න බරයිනේ. ඒතකොට ඒ සමතේ හරහා රාගය මේ ෂය වෙන ගැඹුරුවක් තියෙනවා කියලා කියනවා. ෂයවීමක් වෙන්න පුළුවන් ඒ කතාවකුත් කියනවා ඉතින්. දැන් විමසන්න ඕනේ. ඒ කියන්නේ අපිට හොඳට හිත සමාධි කරගෙන ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ යම් පමණකට අපි කියන රාගෙට ඉඩ අඩුයි. එහෙම ගතියක් තියෙනවා. හැබැයි ඉතින් මේක සමාධියේ දුර්වල වුණ ගමන් ඉතින් ආයෙ එන්න පුළුවන්. ඔව්. එතකොට ඉතින් ප්‍රඥා පැත්තකට යන්න නෝ මේක මුලින් රූපටා දෙමීම පිණිස. නමුත් අර ඒකාග්‍රතාවයේ තියෙන තාක් ආරක්ෂිතයි. එහෙම කියන්න පුළුවන්. ඔව්. දෙකම අවශ්‍යයි. ඉතින් ඒකාග්‍රතාවය ඇති කරගෙන මේකට ප්‍රඥාව දිනු කරන්න ඕන. ඒකාග්‍රතාවයේ තියෙන කාලෙදී ප්‍රඥාව දිනු කරලා ඊට පස්සේ ඔන්න ඒකාග්‍රතාවය නැති වුණත් ප්‍රඥාවෙන් ආරක්ෂාවක් ලැබෙන්න පුළුවන්. එතකොට මේ දෙන්නා එකිනෙකට උදව් කරන ගතිය තියෙනවා. සමාධිය ප්‍රඥාවට උදව් කරනවා, ප්‍රඥාව සමාධියට උදව් කරනවා. සමාධිය ප්‍රයෝගී කරගෙන ප්‍රඥාව වඩන්න ප්‍රඥාවෙන්ම ඔන්න සමාධිය ආරක්ෂා කරන්න පටන් ගන්නවා. එතකොට දැන් මෙයාට තේරෙනවා දැන් මේකේ තියෙන මේ ඇයි සමාධිය කැඩෙන්නේ කියලා. යාට තේරෙන්න ගන්නවනේ මෙන්න මේ හේතුන් කියලා වැටහෙන්න ගන්නවා. ප්‍රඥාවෙන් පෙන්ල දෙනවා. එතකොට අන්නේ සමාධිය රැක ගන්න යාට ක්‍රමසහවිදි අහු වෙනවා. ඔව්. ඒ වගේ පැතිත් තියෙනවා. ඉතින් අනිත් එක දැන් මෙතන අපිටම විපස්සනා පැත්තෙන් යනවා නම් විපස්සනාවේදී ඇත්තටම යා ප්‍රඥාවෙන් දකින්නේ මේ දේවල් වල ආදීනවනේ දකින්නේ. මේ හේතුන්ගෙන් හටගත්ත දේවල් වල තියෙන ආදීනවය දකින්නේ. මෙතන තියෙන අනිත්‍ය ස්වභාවයක් දකින්න, මෙතන තියෙන පෙළන ස්වභාවයක් දකින්න, දුක්ඛ ස්වභාවයක් දකින්න, නිස්සාරත්වයක් දකින්න. ඉතින් එතකොට අන්න අතහැරීමක් මේ වෙන්නේ. ඉතින් එතකොට අන්න තණ්හා ප්‍රහාණය වෙන පැත්තක්මයි වැඩෙන්නේ. ප්‍රඥාවෙන් දකින්න ආදීනව පැත්තක් දැකලා එතකොට මේකෙන් එපා වීමක් කියන්නේම විරාගත පැත්තක්. රාග නෙමෙයි විරාග. එතකොට අර ලස්සන්ට මේක වැඩ ගන්නවා. ප්‍රඥාව වැඩෙනවා. ප්‍රඥාව වැඩෙන්න මෙයාගේ හිතේ තිබිච්ච රාගය දුරු වෙන්න පටන් ගන්නවා. ප්‍රඥාව වැඩිවීමත් හරහා විරාගී ස්වභාවයකින් ඔන්න මතක් පටන් ගන්නවා. එතකොට මේක විරාගයක් පහළලා ඔන්න අතහැරෙනවා. ඔන්න ඔය පැත්තක් එනවා ඊළඟට නේද?
ඔව්. නිමිති සූත්‍රය උදයන්න්සේ කියන උපේක්ෂාවටම බලලා
යන්න කියලා.
සමාධිය වැඩි උතින් ඒ සමාධිය මේ වාසලක්ෂය පිණිස
වෙන්නේ.
ඔව් එහෙම වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒකයි ඔකයි සම්බන්ධ කරන්නේ.
එහෙම කියන්න පුළුවන්. මම හිතනවා يعني අපිට සමාධියෙන් විතරක් කොම කොට දාන්න බැහැනේ. ඒක දැන් සල්ලේක සූත්‍රෙත් කියනවනේ. කොච්චර ලොකු සමාධියද හිටියත්. ධ්‍යාන වෙන්න පුළුවන්, රූපාවචර ධ්‍යාන වෙන්න පුළුවන්, අරූපාවචර ධ්‍යාන වෙන්න පුළුවන්. ඒ කොච්චර හිටියත් ඕක තියෙන දිට්ඨධම සුඛයක් විතරයි කියලා කියනවා. ඕකෙන් කෙලස් ප්‍රහාණයක් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා සමාධිය අවශ්‍යයි. ඉතින් සමාධිය පාදක කරගෙන නුවණක් දිනු කරන්නම වෙනවා. විපස්සනාක් වඩන්නම වෙනවා.
මේ සම්මා සමාධියේ ආසවණං කයයි කියන්නේ.
නැ සම්මා සමාධිය.
නැ සම්මා සමාධියේ ආසවණං කයයි.
ආ.
ඒ කියන්නේ උපේක්ෂා නිමිත්තම ඇසුරු කරගෙන සමාධිය වැඩුවා.
වැඩුවොත්.
ආ. නිමිති තුනම ඇසුරු කරන්න කියලා තමයි කියන්නේ මේ. සමාධි නිමිත්තයි, පග්ගා නිමිත්තයි, උපේක්ෂා නිමිත්තයි කලින් කරලා.
ආ.
සිත කර්මයෙන් වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ.
කියන්නේ නැත්තම්. ඒ වෙන්න පුළුවන්. දැන් ඒ කියන්නේ දැන් ඔය මොකද්ද බොජ්ජංග ගැන එහෙම කතා කරද්දී තෝකම කියනවානේ. අග්ගි සූත්‍රය කියලා තියෙනවා. ඒකෙදි බුදුහාඳුරු කියන්නේ බොජ්ජංග හතෙන් දැන් groups තුනකට කඩනවානේ. කණ්ඩායම් තුනකට කඩනවා. මුල ධම්මවිචේ විරේ පීති කියන එක එක කණ්ඩායමක්. පස්සදී සමාධි උපේක්ඛා කියන එක තව කණ්ඩායමක්. සතිය තනියෙන් ඉන්නේ. එතකොට මේ හිත කොයි වෙලාවක හරි නිකන් ඔතෑණි වෙලා, මලානික වෙලා, මේ උදාසීන වෙලා, කම්මැලි වෙලා ඉන්න වෙලාවක කොයි වඩන්න එපා කියනවා සමාධිය. පස්සද්දී උපේක්ෂාව වඩන්න එපා කියනවා කියලින්. ඒ වෙලාවට වඩන්න කියනවා ධම්ම විචේ විරිය පීති. කළා අන්න හිත පුද්දලා ගන්න කියනවා. ආයි ඇක්ටිව් කරලා ගන්න. අද අනිත් පැත්තට ගියොත් හිත ඕන්ට වඩා දැන් ඇක්ටිව්. ඕන්ට වඩා එහෙ යනවා මෙහෙ යනවා විසිරිලා හරිම මේ ඇජිටේෂන් කියලා කියන්නේ. හිත දැන් ගාක් මේ විසිරෙන ගතියට බරයි. ඒ වෙලාවට යන්න එපා කියනවා ධම්මවිචය, පීති, විරිය වඩන්න යන්න එපා කියනවා. ඒ වෙලාවට අන්න සමාධි, උපේක්ඛා, පස්සද්ධි දිනු කරන්න කියනවා. ඒ නිසා අර එතන බලන්න වෙනවා අපිට වර්තමානයේදී හිතේ තත්ත්වය මොකද්ද.
දැන් මේ දෙකෙන් ඇවිල්ලා අන්තිම උපේක්ෂාවට වගේ එන්නේ සන්නාන. දැන් දෙත් තායි කියන ඒ උපේක්ෂාවෙම ඉන්න එපා කියලා වගේ අතන
එහෙම කියනවාද? ආ. එතන මම හිතනවා ආස්ම ඔය කියන්නේ එතන උපේක්ෂාව කියන්නේ සාමාන්‍යයෙන් ඔය සමත නිමිත්තකින් ගත්ත උපේක්ෂාවක් වෙන්න පුළුවන්. අපිට පුළුවන්නේ සමත ධානයක් කරහත් උපේක්ෂාවක් ගන්න පුළුවන්. හිතන්න චතුත්ත් ධානයට යනවා කෙනෙක්. එතන ලැබෙන උපේක්ෂාව يعني ඒක අතකින් සමතයක් ඇසුරු කිරීම හරහා අරමුණක් ඇසුරු කිරීම හරහා ලැබිච්ච උපේක්ෂාවක් නේ. එතන ලොකු ගැඹුරක් නැහැ. නමුත් අතන බුධාඳුර කතා කරන්නේ වෙන උපේක්ෂාවක්. දැන් උදාහරණයක් වශයෙන් ඉන්ද්‍රිය භවනා සූත්‍රය. ඉන්ද්‍රිය භවනා සූත්‍රයේදී කෙලින්ම දාන්න කියන්නේ උපේක්ෂාවටමනේ. ඒතන් සන්තන් ඒතන් පණීතන් යද දැන් උපේක්ඛා. කීකේ පුලුවන් තරම් උපේක්ෂාව වර්ණනා කරනවා. පුලුවන් තරම් උපේක්ෂාවෙම ඉන්න. කීකී තමයි එතන කියන්නේ. එතන ඇවිල්ලා කතා ගන්න වෙන උපේක්ෂාවක්. ඒ ඇවිල්ලා කියන්නේ බොජ්ජංග මට්ටමේ තියෙන උපේක්ෂාව. බොජ්ජංග මට්ටමින් කතා කරන උපේක්ෂාව ප්‍රබල උපේක්ෂාවක්. ඒක ඉතින් ගැඹුරින්ම කියනවා නම් සංකාර උපේක්ෂාවක් කියන්න පුළුවන්. සංස්කාරයන් කෙරෙහි උපේක්ෂාව.
බොජ්ජංග මට්ටමේ තියෙන උපේක්ෂාව නෝන පිණිස හේතු
වෙන. හේතු වෙන උපේක්ෂාව.
සම්බුද්ධ ශාසනයෙන් පිටකෙනෙක් නම් අර උපේක්ෂාව ලබා
ගන්න පුළුවන්. ගන්න පුළුවන්.
අනිවාර්යයෙන්ම. බොජ්ජංග උපේක්ෂාව තියෙන්නේ බුද්ධ
ශාසනය තුළ. ඒක හරියි. මොකද බොජ්ජංග බුධාඳුරු දේශනා කරනවා. හැබැයි අනිත් තැන්වලත් බොජ්ජංග කතා කරලා තිනවා කියලා සමාන සූත්‍රවල තියෙනවා. නමුත් බොජ්ජංග වල බොජ්ජංග කරුණු සම්බන්ධයෙන් ප්‍රායෝගිකව හදාarලා තියෙන්නේ බුදුහාඳුරුව හෝ බුද්ධ ශ්‍රාවකයෙක් කියලා කියනවා බුදුහාඳුරුව. ඒ උදාහරණයක් වශයෙන් දැන් ඔය අග්ගි සූත්‍රයේම දැන් මම මතක් කරපු සූත්‍රයේම මතු වෙන්නේ ওই ප්‍රශ්නේ නිසා. එක්තරා අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලා පිරිසක් මේ දාන පින්නපාතේට වෙලාව තියෙනවා කියලා යනවා පරිබ්‍රාජිකාරාමයට. මේ තවත් අනිත් ඇත්තෙක් අනිත් තීර්ථකෙකින් සාකච්ඡා කරා. එතකොට ඒගොල්ලෝ කියනවා මේ ඉතින් ඕගොල්ලොත් කියනවා මේ පංච නීවරණ ප්‍රහාණය කරන්න බුද්ධංග හත වඩන්න කියලා. අපිත් අපේ ශ්‍රාවකයන්ට කියන්නේ ඕකමයි. අපේ ගුරුවරු කියන්නේත් ඕකමයි. අපිත් කියන්නේ පංච නීවරණ ප්‍රහාණය කරන බුද්ධංග හත වඩන්න කියලා. ඉතින් මොකද්ද මේක වෙනස කියලා තමයි අහන්නේ. භික්ෂුන් වහන්සේලා උත්තර දෙන්න යන්නේ නැහැ. ඇවිල්ලා පන්සල් මේ ආරාමයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ අහනවා. අපි මේ මෙන්න මෙතෙන්ට ගියා. මෙන්න මේගොල්ලොත් කියනවා බුද්ධංග හතක් මේ වඩනවායි කියලා කියනවා. නීවරණ ප්‍රහාණය කරන්න කියලා. ඉතින් මේ දෙකේ වෙනස මොකද්ද කියලා අහනවා. එතකොට සමහර බුදුරජාණන් වහන්සේ වෙනස පැහැදිලි කරලා දෙන්නේ. එතකොට බුදුහාඳුර කියනවා මේ බොජ්ජංග හත සම්බන්ධයෙන් ඔය මං කියපු විස්තරේ බුදුහාඳුර කියන්නේ මේ ඇතැම් ඒවා අපේ හිත වැටිච්ච වෙලාවට නැත්නම් උදාසීන වෙච්ච වෙලාවට වඩන්න හොඳ නැහැ. ඇතැම් මේවා වඩන්න ඕනේ. ඒ වගේම හිත ඕන්ට වඩා මේ ඇවිස්සලා තියෙනාට ඇතැම් මේවා වඩන්න හොඳ නැහැ. ඇතැම් මේවා වඩන්න අවශ්‍යයි. සතිය කියන එක මේ ඕනම තැනකදී අවශ්‍යයි. ඔන්න ඒ වගේ හරි හොඳ විවරණයක් දෙන තනිකර ප්‍රායෝගික විවරණයක්. මේ විදිහට අර බොජ්ජංග ධර්ම ප්‍රායෝගිකව වඩලා ඒවා මත කටයුතු කිරීමේ හැකියාවක් තියෙන බුදුහාඳුර කියනවා එක්කෝ බුදු කෙනෙකුට නැත්නම් බුද්ධ ශ්‍රාවකයෙකුට කියලා.
එතන දැන් බෞතුනන්සේ ධර්මතිසේ දේශනා කරන සූත්‍රෙම තක නැහැ.
ඔව්.
බුදු කෙනෙක් පහළ වෙනවා කියන්නේ සප්ත බොජ්ජංගයේ පහළ වෙන්නේ
කියලා. හරි. ඇත්ත.
එහෙනම් බලනසඳ බාහිර එකේ රුබෙනසක් තියෙනම් බවක්.
ඔව්. සමහර වෙලට මට නිකන් අර ඒ අර අග්ගි සූත්‍රයේ කියවුවාම තේරුණේ නිකන් අර බාහිර සාසනවල නිකන් මීට ආසන්නව නිකන් මේ ලියවිල්ලක් වශයෙන් තියෙන්න පුළුවන් නේ. අපිට නිකන් මොකක් හරි නිකන් වඩලා නෙමෙයි. මේගොල්ලෝ ඇත්තටම කරලම නෙමෙයි. නමුත් මේක නිකන් පොතේ තියෙනවා.
පරණ සාසන වලින්
ආපු එකක් හරි මොකක් හෝ නිකන් පොතේ තියෙනවා මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා. නමුත් ඒක ස්පර්ශ කළා නැහැ. ඒක ටේස්ට් කළා නැහැ. ඒක අත දාලා ප්‍රැක්ටිකලි වඩලා මේකේ කොහොමද මේක හැඩතල කොහොමද මේක අඩු වැඩි කරන්නේ කොහොමද හිතේ මේවා දිනු කළා නැහැ. බාහිර තියෙන්නේ. නමුත් බුදුහාඳුරෝයේ බුද්ධ ශාසනයේ යම් කෙනෙක් භාවනාව කරනවා නම් විපස්සනාව කරනවා නම් ඒ මට්ටමේදී යන්න බුදුරජාණන් වහන්සේ කියන මේක මේ කෑල්ල දන්නේ මමයි බොළයි විතරයි.
ඒක තමයි. සඳහම දැනගන්නේ.
දැනගන්න ඕනේ. ප්‍රායෝගිකව වඩන්න ඕනේ.
දන්නේ නැහැ සඳහම.
දහම. ඒ කියන්නේ දැන් අර වගේ හිතේ தත්ත්ව තේරුම් අරගෙන ඕන්නේ මෙන්න මේවා දැන් වඩන්න හොඳ නැහැ මේවා වඩන්න ඕනේ කියලා තේරුම් ගන්න. ඒකයිලා මේ ප්‍රැක්ටිකලි කරන එකක්නේ. ඒ වෙලාවේ හිතේ தත්ත්ව මොකද්ද කියලා බලන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන අන්න ඊට අනුරූපව ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේක මුලින් නිකන් සුතමේ ඥාණයෙන් දැනගෙන ඉන්න එකක්. නමුත් මේ මොහොතේදී හිතේ தත්ත්ව දැනගෙන එතෙන්දී ඒ දේ ඇප්ලයි කරන එක එතෙන්දී ඒ දේ යොදන එක තව එකක්. තනිකර ප්‍රායෝගිකයි. මේ මට්ටම බුදුහාඳුරුව මත කරනවා මේ අග්ගි සූත්‍රයේදී. ඉතින් හැබැයි දැන් අනිත් පැත්තෙන් ඉන්ද්‍රිය වහනා සූත්‍රයේදී උපේක්ෂාවටමයි දාන්නේ. එතන සලකන්න වෙන්නේ කෙලින්ම අරියස්සවිනේ ඉන්ද්‍රිය භාවනා කියලානේ කියන්නේ. එතකොට ඒක අතකින් සෑහෙන ගැඹුරු මට්ටමක විපස්සනා මට්ටමක උපේක්ෂාවක් ඒ මතු කරන්නේ. ඒක අර මේ සමාධියකින් ගන්න උපේක්ෂාවක් නෙමෙයි. එතෙන්දී කියන්නේ හිත ඔන්නම් රූපයක් දැකලා යනවා මනාපයකට. නැත්නම් රූපේ දැකලා යනවා අමනාපයකට. එහෙම නැත්නම් මිශ්‍ර වෙච්ච තබහයටම. හැබැයි මේ දෙකෙන්ම තේරුම් ගන්න මේක සංකතයි. මේකේද සකස් වෙච්ච ස්වභාවයක් මේකේ තියෙන්නේ. මේ ආපු தત્ත්වය මේකේ සතුට වෙන්න පුළුවන් දුක වෙන්න පුළුවන්. මේකේ තියෙන සකස් වෙච්ච ස්වභාවය. ඒක තේරුමක් නැහැ. ආයි දාපල්ලා උපේක්ෂාවට. ඒතන් සන්තන් ඒතන් පණිතන් යදි දන් උපේක්ඛා. ය ශාන්තයි ය ප්‍රණීතයි කුමක්ද උපේක්ෂාව. කියලා උපේක්ෂාවට ගන්නවා. එහෙම නැත්තම් ඔන්න කියනවා මේක මේ අලුතෙන් ආපු தત્ත්වය මේ ඕලාරිකයි. අර හිතේ தત્ත්වය හරිම සරලයි හරිම උපේක්ෂාවයි අර ඒකෙත් බොහොම ප්‍රණීතයි. එතන තියෙන ශාන්තපත් ගතිය. නමුත් දැන් මේ ආපු එක ඕලාරිකයි. දැන් මේ ආවෙ නිකන් රූපයක් බලලා දැන් සතුටු වෙලා. එතන තියෙන්නේ හරිම ඕලාරික ගතිය. හිත තිබුණේ ඊට වඩා හරිම සූක්ෂම ගතියක. එහෙනම් මෙන්න මේ ඕලාරික තැන තේරුම් අරගෙන ඕලාරික බව තේරුම් අරගෙන ආය යන්න කියනවා අර සූක්ෂම තැනට. ඒ විදිහට බුදුහාඳුර මේ උපේක්ෂාව වර්ණනා කරලා තියෙනවා. තිනිසා උපේක්ෂාවට නැවත නැවත ගැනීම කියන එක විපස්සනාවේදී ලොකු තැනක් තියෙනවා. අනිවාර්යයෙන්ම තැනක් තියෙනවා. ඒක ඉතින් මේ තව පෙන්නනවා අය මේ ආර්ය වාසසූත්‍ර අරිය වාසසූත්‍රයේදී චලංග උපේක්ෂාව කියලා හැමක් පෙන්නවා. මේ චලංග සමන්නාගතෝ කියලා. ඒ චලංග සමන්නාගතෝ කියන්නේ ඇහෙන් රූපය දැන් චක්කුණා රූපන් දිස්සා න සුමනෝ හෝති න දුම්මනෝ. ඇහෙන් රූපයක් දැකලා සතුටු වෙන්නෙත් නැහැලු. න සුමනෝ හෝති. න දුම්මනෝ කියලා කියනවා දුක් වෙන්නෙත් නැහැලු. උපේක්ෂකෝ විහෙරදි. බැඳ ඉන්නේ. ඉතින් ඕක මහා ගැඹුරක් වෙන්නන්නේ. ඉතින් ඔය විදිහට ඇහෙන් රූපයක් දැකලත් ඒ විදිහට උපේක්ෂාවෙන් ඉන්න කියනවා. ආරණවහන්සේ ඇහෙන් රූපයක් දැකලත් උපේක්ෂාවෙන් ඉන්නේ. සතුට වෙන්න යන්නෙත් නැහැ, දුක් වෙන්න යන්නෙත් නැහැ. ඊළඟට කණෙන් සද්දයක් අහලත් සතුට වෙන්න යන්නෙත් නැහැ, දුක් වෙන්න යන්නෙත් නැහැ, උපේක්ෂාවෙන් ඉන්නේ. දිවෙන් රසක් බලලත් සතුට වෙන්න යන්නෙත් නැහැ, දුක් වෙන්න යන්නෙත් නැහැ, උපේක්ෂාවෙන් ඉන්නේ. කයෙන් ස්පර්ශයක් ලැබලත් සතුට වෙන්න යන්නෙත් නැහැ, දුක් වෙන්න යන්නෙත් නැහැ, උපේක්ෂාවෙන් ඉන්නේ. හිතට යම් අරමුණක් ආවමත් සතුට වෙන්න යන්නෙත් නැහැ, දුක් වෙන්න යන්නෙත් නැහැ, උපේක්ෂාවෙන් ඉන්නේ. ඉතින් මෙහෙම මට්ටමක් තියනවනම් බුදුහාඳුර කියනවා මේ ආරයන් වහන්සේ මොකද දක්ෂිනෙයයි, ආහුනෙයයි, අංජලි කරණීයයි ඔක්කොම ඩි කියනවා. කියලා බලන්නකො කියලා වැඩන්නේ. ඉතින් සම්පූර්ණ يعني උපේක්ෂාවේ يعني උපේක්ෂාව තමයි තනිකරම ප්‍රඥාවට බදිනම කරන්නේ. ඒකත් ඒ තනි ගන්න වෙන විපස්සනා උපේක්ෂාව. අතු නිකන් අර සමාධියකින් ආ උපේක්ෂාවක්. සමාධියකින් ආ උපේක්ෂාවක් මේ කාලෙදි වටිනවා වෙන්න පුළුවන්. නමුත් කෙනෙක් විපස්සනාවට ලැබුරු වෙලා විපස්සනාව හරහා එන ගැඹුරු උපේක්ෂාවක් අවදි කරගන්න ගත්තට පස්සේ එතන තමයි දාන්නේ. ඒක තමයි පාඩම්.
එතන සමාධි වඩද්දී කියන්නේ.
එන්න මේකක් කො. දැන් එතන කතා කරද්දී අර නිමිති ගැනනේ කතා කරන්නේ. පග්ගහ නිමිත්ත, සමාධි නිමිත්ත ඕවනේ කියන්නේ. ඒ ඇවිල්ලා වෙන කතාවක්. නිමිති සහිත කතාවක් නේ එන්නේ. විපස්සනාවට කියන්නේ නිමිති කඩාගෙන යන ගතියක් නේ තියෙන්නේ. නේද?
අතන අර කියන්නේ බැලන්ස් කරන්න
කිව්වා. ඔව්.
ඒක මේ උදාහරණ තියෙන්නේ මේ රන් කඩුවේ කරත්තරන් හදද්දී වතුර දානවා වෙලාවකට ගින්නට දානවා. වෙලාවකට පොඩ තියෙන්න ඇති.
ඔව් ඒ හිත තාම කර්මන්නේ කරගෙන යන අවස්ථාව. මේක හරි.
අ르කිතු උපේක්ෂාව නැගෙන්න තියෙනවානේ.
ඔව්. ඒ කියන්නේ කොහොමද සමත උපේක්ෂාවයි විපස්සනා උපේක්ෂාවයි අතරින් එකකින් බලහම ලකෝ වෙනසක් තියෙනවා කියන්න පුළුවන්. ඔව්. අතන එකකින් අරමුණක හිර කිරීම හරහා දරන තියෙන උපේක්ෂාව. අරමුණක් මත තියෙනවා දැන් හෙල්ලෙන්නේ නැතුව. ඒ හරහා උපේක්ෂාවක් තියෙනවා. මෙතන ඉතින් ගලහන්න වෙන්නේ ඊට වඩා ආත්පසින් වෙනත් එක වෙනස් කරනවා.
වෙද්දී වැඩි උපේක්ෂාවක්.
ඔව් වෙද්දිත් අල්ලන්නේ නැතුව උපේක්ෂාව වෙලා. වක්කත් අල්ලන්නේ නැතුව උපේක්ෂාව වෙලා. එතන හරි ගැඹුරක් තියෙනවා. දැන් අර අතනත් මොකක්ද අහන්නේ බුදුහාඳුරන්ගේ බුදුරයන් වහන්සේගෙන්ම කකුද සූත්‍රයේදී දෙවි කෙනෙක් කියලා අහන්නේ නන්දසි සමන කියලා. බුදුහාඳුරු අහන්නේ මොනවා හම්බුණාද කියලා නහන්නේ. තොර එහෙනම් සෝචති සමන කියලා අහනවා. දුකෙන් දහමේ ස්වාමීන් වහන්සේ කියලා ඊට පස්සේ අහන්නේ. ඊට පස්සේ කියන්නේ චින්චීතාව දුසොනවාද මට මොනා නැති වුණාද කියලා අහන්නේ. එහෙනම් ඔබ උපේක්ෂාවෙන් ඉන්නේ. එහෙමයි කියලා කියනවා. බුදුහාඳුරු තිය උපේක්ෂාවෙන් ඉන්නේ කියලා තමයි කියන්නේ. ඉතින් දෙනුම් ගන්න තියෙන ඉතින් ගැඹුරු උපේක්ෂාවක් ඉතින්. කියන්නේ ආරයන් වහන්සේලා නැත්තම් විපස්සනාවකින් හැදුණු උපේක්ෂාවක් කියලා කියන්නේ ආත්පසින්ම වෙනස් උපේක්ෂාවක් කියලා තමයි හිතා ගන්න වෙන්නේ. අර කැයිල නිකං සමාධියේ නිකං තියෙන පවර් එක හරහා තියෙන උපේක්ෂාවක් පමණයි.
එතන කියනසන් තාදී ගුණය ගැන.
තාදී ගුණය.
අර ධම්මී කම්පණුනි.
ඔව්. එහෙම කියන්න පුළුවන්. හොඳයි. එහෙමනම් වෙන විශේෂ ප්‍රශ්න නැත්නම් එහෙනම් අපිට අවසන් කරන්නත් පුළුවන්. අපි පැය 15 වගේ කාලයක් හිතවට ධර්ම සාකච්ඡා නිරත වෙලා තිනවා. ඉතින් මේ විදිහට අපි රැස් කරගත්තා වගේ යම් කුසලයක් තියෙනවා. අපි දෙවියන් ඥාති තුළු දලා සමඟ බෙදා හදාගමු. එත්තවතා චාදී ගාථා සජ්ජායනා කරමු. එත්තවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පද සම්බේ දේවා.